පූජනීය වන්දනීය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ධම්ම කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කියන යෝගාවචරින්ගේ කමඨහං සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. සුපුරුදු පරිදි ධර්ම කමඨහං සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ඉතා ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා
කරමි. නිරුෂ් පුතා සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
සතිමත් සක්මන විනාඩි 35යි. කාපට් පොළොව මත වට කිහිපයක් උහි ඇවිද්දෙමි. වම් පායේ විලුඹ ගැටීම මාපට ඇඟිල්ල දක්වාම එම ස්පර්ශය දැනුනි. නැවත දකුණු පාය පතුල ගැටීම දැනුවත් බව. මෙලෙස පාය පතුල ගැටීම දැනුවත් බව අත්දැකීමෙන් සක්මන් කළෙමි. හිත පිට ගිය විට ඒ බව තේරුම් ගතිමි. ඉබේ දකුණු පායේ එසවීමට සතිය පිහිටියේය. පර්යංකය විනාඩි 45යි. පුටුව මත වාඩි වී කය සංසුන් කර ගත්තෙමි. කයෙහි යම් තැන්පත් වීමකට අවධානය යොමු වුනි. ඒ දෙස උත්සන්නව බලා සිටියෙමි. හුස්ම රැල්ල සියුම් වී දැනෙන නොදැනෙන බවට පත් වී තිබුණි. හුස්ම රැල්ලෙහි සියුම් ඡායාවක් පමණක් හිත තුළ රැඳී තිබුණි. හිත තව දුරටත් තැන්පත් වුනි. නැවත ගොරෝසු හුස්ම රැලි කිහිපයක් මතුවී සියුම් විය. කිසිදු මානසිකාරයක් හෝ මෙහෙවීම තොරව හුස්ම ඉබේම සියුම් වී තැන්පත් වීම සිදු වුනි. එහි යම් සුවයක්ද ඇත. පර්යංකයේ තුලදී මුලින් අත්දැක්ක හිස් තැන යන්න සති දෙකක කාලයක සිට සියුම් හුස්ම රැල්ල මගින් ප්‍රතිස්ථාපණය වී ඇති බව අද්දුටිමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, භාවනා උනන්දුවත් හොඳයි, වාර්තාකරණයත් හොඳයි. ඉතින් මේක වික්‍රමයේ අමතක කරන්න එපා. නිතිපතා භාවනා කරන්න, ඔය වගේ තමන්ගේම රචනෙ මෙහෙම ලියලා තියාගන්න, කමටහන් කවුරුහරි ලව සුද්ධ වුණත් නැතත්, ඒකට තමන්ට තේරෙයි මේක දැන් ට්‍රැක් එකට වැටලා තියෙන්නේ. හැබැයි සිද්ධි වෙන්න ඕනේ, වශී වෙන්න ඕනේ, සීසන් වෙන්න ඕනේ. දිගට කරගෙන යන්න ඔය ක්‍රමයේ අමතක කරන්න නැතුව වාර්තාකරණය කරන්න. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වාර්තාව. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන ආරම්භ කළ මොහොතේ සිට ඔහේ සිදුවේ. පර්යංකේදීද ඇතිවන හිස් බව තුළ මොනවදෝ දැනීම් හා රූප රාමු ඇති වී නැති වී යයි. සාමාන්‍ය ජීවිතයේද දැනීම් දැන ගැනීම මැද සිත නිශ්චලව පවතී. එන එන දේ දිය වී යයි. උරා ගැනීමක් නැත. හතර අතින් ඇති මහා චංචල බව මැද ඇතුළත නිශ්චලය. සංසුන්‍ය. ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඒ ඇතුළත දැනෙන නිශ්චල බව හෝ යම් යම් ක්‍රියාකාරයකක් නමක් දාන්න නැතුව, අඳුනා ගන්න නැතුව, මේක මම හෝ මම නොවේ, නැත්නම් මගේ නොවේ, මගේ ආත්ම නොවේ කියලා අඳුර නැතුව හිටියොත් අපි ඒකෙන් දුකෙන් මිදුණා වෙනවා. ෆ්‍රික්ෂන් එකෙන් 10න් 15න් මිදුණා වෙනවා. නමක් දාපු ගමන් නැත්තම් මේක මොකද්දෝ කියන ඒකදෝ මේකදෝ කියන ඒ හඳුනා ගැනීම හරහා තමයි අපි මේ දුක පටවගන්නේ. ඒ නිසා මෙතන අපි ਸਰබ බලධාරි. අවශ්‍ය නම් ඒක හේම තියේදී බලාගෙන ඉන්න එකට විපස්සනා කරනවා කියලා කියනවා. දැන් මේක තමයි මමයා, මේක බාහිර, මේක ඇතුළ, මේක ප්‍රියයි, මේක අප්‍රියයි, ගොරෝසුයි සියුම් මැන්නොත් අපි ඒක අඳුරගත්ත වෙනවා. ඒතකොට අපි දුක කරේ දාගත්ත වෙනවා. එනිසා මේක මේ විදියට තියාගෙන ඇසුරු කරනවා නම් කිසිම කෙලෙසයක් කෙලෙසයක් වෙන්නේ නැහැ. හොඳ ලේඛනයක්, හොඳ රචනයක්. එනිසා මේක හඳුනා ගන්න නැතුව මේකට කියන්නේ ඩිස්ක්ලේම් කරනවායි කියලා, ඩිස්අවව් කරනවායි කියලා. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි, තමයි මේක තමයි භවය කියන්නේ. එනිසා භවයත් එක්ක ජීවත් වෙනවා. භවපත්‍ය ජාති වෙන්න දෙන්නේ නැහැ. මම මේක ඇති කරන්නේ නැතුව ඉන්න හදනවා කියන එක ටික කාලයක් නැත්තම් කාලයට අයිති වැඩක්. ඒක දිගට කරලා බලන්න කියලා අපි මතක් කරමු.
සාදු සාදු සාදු. එහෙමයි ස්වාමීන් වහන්ස. නිරෝෂ් පුතා ලැබිලා තියෙන වාර්තා මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
මම දැන් ටික ඉස්සෙල්ලා කිව්වා කමල් මයික් කියවන්න සම්. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. පර්යංකේ. හුස්ම රැල්ලට හිත යොදා සිටියා. එහා මෙහා යෑම හැර වෙන්වෙන්ව ලක්ෂණ දැන ගැනීම අඩු වී ඇත. සිතුවිලි පැමිණීමද අඩුය. කයේ කම්පන ස්වභාවයද දැනුදද? කම්පන ස්වභාවය දැනුණද කයේ ස්වභාවය පිළිබඳ දැනීම ඉක්මනින් අවසන් වේ. නොදැනීමකට ගියද අවදිමත්ය. නැවත දැනීමට පැමිණි. මේ හුවමාරුවද දැනේ. වෙන දේ දිහා බලා සිටී. කුමන තත්ත්වයකට පැමිණේද දරාගෙන සිටී. බරක් පීඩාවක් ලෙස නොදැනේ. හුස්ම සමන් හුදෙක්ම අරමුණ පැමිණ යන බව වැටහේ. කිසිදු ස්වභාවයක සිටිනවා යයි කිව නොහැක. උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඉන් සිදු වේවා.
මෙවට අපි භාව ලක්ෂණ ගති ස්වභාව කියලා කියනවා. ඒක තමයි ධර්මතාවය කියලා කියනවා. තමයි ලෝකේ හැටි. මේක මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මම මේක ඇතුළෙත් නෙවෙයි, මම මේකේ පිටත් නෙවෙයි කියලා එක භාව වශයෙන්, ස්වභාව වශයෙන්, ගති වශයෙන් දකිනවා නම් ඒ තමයි බෞද්ධ දර්ශනය කියලා කියනවා. තමයි විපස්සනා කරනවා කියන්නේ. මේ ගති හොඳයි නරකයි උඹේ මගේ ඇතුළ පිට අනම්මනම් මේකට නංවනම් දාන්න ගියොත් තමයි අපි ඒක වහයලාගෙන ඒක ඒකට ආරූඪ වෙලා එතකොට ඒක අපිට ආරූඪ වෙනවා. මේසව භව ලක්ෂණ භව ගති ස්වභාව කියන්නේ කරන එකට ඒක අදහස් ප්‍රකාශ කරන භාෂා ශෛලිය කියන්නේ මේ භව කත භව කාරක කියලා. කතු කාරක නෙමෙයි. අපේ භාෂාවේ භව කාරකේ නෑදෑයි. ඔය වෝල් ස්ට්‍රීට් මැගසින් වල රීඩර්ස් ඩයිජෙස්ට් වල තියෙන්නේ ඒ වගේ භාවකාරකේ. ඒ නිසා හැම කාලෙටම කැපයි එක. පුද්ගලෙක් නැහැ. ඒක මොනද උත්තම පුරුෂ වාදාවේ නෙවෙයි ලියන්නේ. ඉතින් එහෙම තමයි ආර්යයන් වහන්සේලා කතා කරන්නේ. මෙතනේ පරාමර්ශණය කරන්නේ ආමර්ශණය කරනවා. ඒක ආශාස ප්‍රසවාස කියලා දෙකක් නැහැ. හැබැයි දෙක වෙනුවට පොදු එකක් තියෙනවා. ඒකේ ස්වභාවයක් තියෙනවා. එක ගතියක් තියෙනවා. මුනිවා වායෝ පොට්ටබ්බ ධාතුව පිම්බෙනවා යකින්න එච්චරයි. ඒක මේ පිම්බෙනවා ආස්වාසෙත් එච්චරමයි පස්වාසෙත් එච්චරයි. ආන්නේ වගේ හැම දෙයකම සමාන ලක්ෂණ ඒකට සාමාන්‍ය ලක්ෂණ කියලා කියනවා. මතුවෙන්න පටන් ගන්නකොට ඒක අර භාව ස්වරූපයෙන් බලන්න, ස්වභාව ස්වරූපයෙන් බලන්න. එහෙම නැත්නම් ගති තේරුම් අරගන්න ඕනේ. ඒක තමයි ඔය මූල ධර්ම වල මූල ද්‍රව්‍ය වල රසායන විද්‍යාවේදී අඳුරගන්නේ. මේක තමයි හයිඩ්‍රජන්, මේක තමයි ඔක්සිජන්, මේක තමයි හීලියම් කියලා ඒ වගේ ස්වභාව අඳුරගන්න. ඒවට ආත්මයක් නැහැ. මේ හයිඩ්‍රජන් වතුර අනමන කියලා ශරීරයට ගත්ත ගමන් මේ වායෝ ධාතුව, පඨවි ධාතුව, තේජෝ ධාතුව, වාත අමාරු, පිත් අමාරු කියලා ආත්මයක් තා ගන්නවා. අර භාව ස්වරූපයෙන් බලන්න ඒක විදුහුරු දැක්මක්. ඉස්සලා තමන්ගෙන් පටන් ගන්නේ පවුලට අනුන්ටත් දාන්න පුළුවන්. මේ මිනිස්සු මෙව්ව අල්ලගෙන මොනතරම් ප්‍රශ්න ඇති කරනවද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ කතුකාරක ස්වභාවයෙන් කතා කරුවා. ඒ භවකාරක ස්වභාවයෙන් කතා කරන්න පැසිව් වොයිස්, ඇක්ටිව් වොයිස් කියලා කියනවා. පැසිව් වොයිස් එකෙන් කතා කරන්න. ඒතර කාටවත් තරහ වෙනවද? තරහ වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි අදහස් කරලා තියෙන්නේ. ඒ නිසා මේ ස්වරූපය හොඳයි. මේක පැලඳ ගන්න එපා, කරේ දා ගන්න එපා, අනා ගන්න එපා, ආරූඪ කරගන්න එපා. එතකොට ඒක අපිට ආරූඪ වෙන්නේ නැහැ. හොඳයි.
මම ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න නම් එපමණයි අපිට ලැබිලා තියෙන්නේ අදට. කාට හරි ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් වාචිකව ස්වාමීන් වහන්සේට අත උස්සලා ප්‍රශ්නයක්.
හරි, මම කුසලට බාර දෙනවා. වාචික කියනවනම් කතා කරන්න. මම අද තමයි, ඊයේ තමයි ආවේ කටුකලිය ආවිඳලා. දැන් නිවිසිකලා ආවෙත් මම හිතන්නේ මාස ගානකට පස්සේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
සාදු 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 ඕකාස වන්දාමි භන්ති
සුපච්චෙත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
ගමාමි කමිතබ්බං.
සාදු 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 ඕකාස කමාමි බන්ති
සපත්වෙත්තා
ද්විතියම්පි ඕකාස වන්දාමි බන්ති
පත්ත්වා
අතියම්පි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන ශීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු
සාදු සාදු සා
දැයි වාර්තා තුනම හොඳයි නිසා සංවිධානය කරපත්තන දප්පින් තෙරුවන් සරණයි
සන්න එක්වනිම සුව වේවා ස්වාමීන් වහන්සේ
ඒ උසුවට මට ලේට දාන්න දෙන්න එපා මං සුව වෙලා ඉන්නේ කරපණ හිටුවා
හොඳයි එහෙමනම් අද දවසේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන සුපුරුදු පරිදි පවත්වන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ඉතාම ගෞරවපූර්වකව මං ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අප්පජානන්තා අගන්තාරෝ පුනබ්භවං යේච රූපේ පරිඤ්ඤාය අරූපේසු අසන්තිතා නිරෝධේ යේ විමුච්ඡන්ති තේ ජනා මච්චුහායිනෝ කායේන අමතං ධාතුං පුසයිත්වා නිරූපදීං උපදි පටි නිස්සග්ගං සච්චිකත්වා අනාසවෝ දේසේති සම්මා සම්බුද්ධෝ අසෝකං විරජං පදන්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපිට යම් කිසි ඉඩකඩක් අවස්ථාවක් ලැබිච්ච මොහොතක අපි ඒ ඉඩකඩෙන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය උපරිම වටිනාකම ලබාගත යුතුයි කියන අදහස බුදුරජාණන් වහන්සේ අපිට නැවත නැවත ගෙනහැර දක්වනවා, ඉදිරිපත් කරනවා. සාමාන්‍ය අපි ඉඩකඩට කැමති, ඉඩකඩෙන් ප්‍රයෝජන ගන්නත් කැමති. නමුත් මේ ඉඩකඩෙන් ගත යුතු උතුම් ප්‍රයෝජනය උපරිම ප්‍රයෝජනය ගත්තාද කියන ප්‍රශ්නේ අවිශ්වාසය ගොඩනෙන්නට මතුවෙන්න පුළුවන්. මේ විදිහේ සැකසංකාවක් ඇති වෙන්න පුළුවන්. මේ මනුස්ස ජීවිතේ වුණත් ඉඩකඩක් ලැබිච්ච ඉඩකඩක්. එතකොට මේ මනුස්ස ජීවිතේ ප්‍රයෝජනෙට අරගෙන මොකද්ද කරන්නේ කියලා ගත්තොත්, අන සමහර විට කෙනෙක් සැප සම්පත් විඳිනවා, විවිධ දේවල් හොයාගෙන යනවා, සංචාරය කරනවා, ඔය වගේ නොයෙකුත් දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් එහෙම ලැබිච්ච ඉඩකඩ ප්‍රයෝජනෙට ගන්න ආකාරය පිළිබඳ ඒ විමසීමක් ප්‍රශ්නයක් තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ අපි හිතමු දැන් මේ බුද්ධ උපාද කාලෙක මේ විදිහේ බුදු කෙනෙක්ගේ දහම අහන්න ලැබෙනකොට එතනත් යම් කිසි විදිහක ඉඩකඩක් ඇවිල්ලා තියෙනවා, විවර වෙලා තියෙනවා. ඒ ඉඩකඩත් ඉතින් විවිධාකාරයෙන් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්නේ. සමහර කෙනෙක් අන දන් දෙනවා, බණ අහනවා, ඒ විදිහට කටයුතු කරනවා. තව කෙනෙක් භාවනා කටයුතු කරනවා. ඉතින් ওই විදිහට නොයෙකුත් ආකාරයෙන් මේ ලැබිච්ච ඉඩකඩත් ප්‍රයෝජනෙට ගන්න පුළුවනි. ඊට පස්සේ අපි හිතමු භාවනා කරන කෙනෙක් වුණත් ඒ තමුන්ගේ භාවනාව මොකද්ද, මොන විදිහේ භාවනාවකද ඒ දෙන්නේ කියන එක මතත් අර ලබාගත්ත ඉඩකඩ ප්‍රයෝජනෙට ගන්නේ කොයි ආකාරයෙන්ද, ඒකේ වටිනාකම උරා ගන්නේ කොයි ආකාරයෙන්ද කියලා ගන්න තීරණය වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ලැබිච්ච ඉඩකඩක් තියෙනවා. මේ මනුස්ස ජීවිතයක් කියන්නේම ලැබිච්ච ඉඩකඩක්. මේ බුදු කෙනෙක් පහළ වුණා කියන්නේම ලැබිච්ච ඉඩකඩක්. මේ විදිහට ෂණ සම්පත්තිය, මේ ඉන්ද්‍රිය විකෘති වෙන්නේ නැතුව, මනස විකෘති වෙන්නේ නැතුව මේ විදිහේ ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. ඒකත් ඉඩකඩක්. ඉතින් මෙන්න මේ ඉඩකඩ ප්‍රයෝජනෙට ගැනීම පිළිබඳ, උපරිමාකාරයෙන් ප්‍රයෝජනෙට ගැනීම පිළිබඳ තමයි මේ අද දවසේ බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරන කොටසේ සඳහන් වෙන්නේ. එතකොට එතන තියෙන්නේ මෙන්න මේ විදිහේ අදහසක්. මේ ගාථාව යම් කිසි විදිහක ගැඹුරු කරුණු කිහිපයක් දක්වන ගාථා පේලියක්. එතකොට කලින් දවසේ අපි මීට කලින් සූත්‍රේ මතක් කරගත්තා. එතකොට ඒ සූත්‍රයේ තිබුණ කරුණ යම් පමණකුත් මෙතන සඳහන් වෙනවා. කෙසේ නමුත් මේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන කොටස අරගෙන අපි බලමු ඒක කොහොමද මෙන්න මේ ලැබිච්ච ඉඩකඩ උපරිමෙන් පාවිච්චි කරන්න උතුම් විදියට පාවිච්චි කරන්න කියන අදහස අපිට ලබා දෙන්නේ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවට මුල පුරන්නේ පොඩි වාක්‍යයක් දෙකක් පොඩි සඳහනක් කළා. එතකොට මොකද කියන්නේ සඳහන් කරනවා රූපී ස්වභාවයකට වඩා අරූපී ස්වභාවය ශාන්තතරයි. ඔය තමයි පළවෙනියට කියන්නේ. එතකොට දැන් ගියපාර සම්බන්ධ වෙච්ච කට්ටියට මතක ඇති මෙන්න මේ විවිධ මට්ටම් විදිහට මේ විදිහට මේ පංචකාම ගුණයෙහි ඇලිලා කටයුතු කරන්නත් පුළුවන්. එතකොට ඒක එක මට්ටමක්. ඒක මේ ලෝකයේ ගොඩ දෙනෙක් දන්න හඳුනන හොයාගෙන යන මට්ටමක් කියලා අපිට කිව්ව හැකියි. එතනින් ඊට උඩට අන්න රූපී ස්වභාවයක් මේ සත්‍යෝ ඇති කරගන්න පුළුවන් භාවනාවක් ප්‍රතිපදාවක් ආශ්‍රයෙන්. ඊළඟට ඒ රූපී ස්වභාවය අතික්මවා ගිහිල්ලා අරූපී ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ අරූපී ස්වභාවය අති ඉක්මවලා ගිහිල්ලා නිරෝධය නැමැති බුදුරජාණන් වහන්සේ අඳුන්වපු ඒ නිවන ලං කරගන්නත් පුළුවන් කියලා ඔන්න විදිහට කලින් සූත්‍ර දේශනාවේ මෙන්න මේ විවිධ මට්ටම් සඳහන් වුණා. එතකොට දැන් මෙතන කෙලින්ම රූපී ස්වභාවය ගැන තමයි කතා කරන්නේ. එතකොට කියන රූපී ස්වභාවයකට වඩා අරූපී ස්වභාවය ශාන්තතරයි. හරි. ඊට පස්සේ කියනවා අරූපී ස්වභාවයට වඩා නිරෝධය ශාන්තතරයි. ඔන්න ඔය විදිහට වාක්‍ය දෙකක් විදිහට මේ කතාව අදහස ප්‍රකාශ කළා. ඊට පස්සේ ඔන්න අර ගාථා පේලියක් විදිහට මේ කී අදහස ගෙනහැර දක්වනවා. එතකොට මොකද්ද මේ ගාථාවේ තියෙන්නේ? යේච රූපූපගාසත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අප්පජානන්තා ආගන්තාරෝ පුනබ්භවං. යේච රූපූපගාසත්තා යම් කිසි විදියක රූප භවයකට රූපී ස්වභාවයකට පැමිණි සත්වයෝ වෙද්ද යේච අරූපට්ඨායිනෝ අරූප ස්වභාවයකට පැමිණි එහි තුල පිහිටි යම් සත්වයෝ වෙද්ද නිරෝධං අප්පජානන්තා මේ නිරෝධය නොදන්නා වූ ඒ සත්වයෝ ආගන්තාරෝ පුනබ්භවಂತಿ නැවත නැවත පුනර්භවයකට එන්නාහු. ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි කොටසේදී සඳහන් කරන්නේ. ඊළඟට කියනවා යේච රූපේ පරිඤ්ඤාය අරූපේසු අසන්තිතා නිරෝධේ යේ විමුච්ඡanti තේ ජනා මච්චුහයිනෝ. යේච රූපේ පරිඤ්ඤාය යමෙක් මෙන්න මේ රූපී ස්වභාවය පිරිසිද දැකගෙන අරූපේසු අසන්තිතා අරූපේහි නොපිහිටාද නිරෝධේ යේ විමුච්ඡanti ඕං අන්නර නිරෝධය නැමති ඒ නිවනෙහි මිදෙනවා තේ ජනා මච්චුහයිනෝ. ඔහු තමයි මේ මායාව පහ කරන්නේ, මාරයාගේ උගුල ඉක්මවන්නේ. කායේ නාමතන් ධාතුන් පුසයිත්වා නිරූපදීන් උපදී පටි නිස්සග්ගං සච්චිකත්වා අනාසෝ දේසේති සම්මා සම්බුද්ධෝ අසෝකං විරජං පතං. කායේ නාමතන් ධාතුන් මෙන්න මේ විදියට අමෘත ධාතුව මේ විදියට නිරූපදීන් කියලා අඳුන්නන ඒ අමෘත ධාතුව කයෙන් ස්පර්ශ කර කයේන අමතං ධාතුන් පුසයිත්වා නිරූපදී මෙන්න මේ අමෘත ධාතුව නිරූපදී නැමැති මෙන්න මේ අමෘත ධාතුව කයින් ස්පර්ශ කර උපදීපටි නිස්සග්ගන් සච්චිකත්වා අනාසෝ මෙන්න මේ උපදීන් දුරුලීම අනාශ්‍රව වූ කෙලෙස් නැති බව සාක්ෂාත් කිරීමෙන් කිරීමක් කියලා කියමුකෝ. දේසේති සම්මා සම්බුද්ධෝ අසෝකං විරජං පදං. මෙන්න මේ සම්මා සම්බුදුන් මෙන්න මේ විදිය දෙයක් දේශනා කරනවා. ශෝක රහිත කෙලෙස් රහිත ඒ අමෘත පදයක් නිර්වාණ පදයක් දේශනා කරනවා කියලා තමයි ඔන්න ඔය විදියට මේ ගාථා පේළියේ සඳහන් වෙන්නේ. එතකොට මේ කිව්ව අදහස මෙන්න මේ ලබාගත් ඉඩකඩ කොහොමද ප්‍රයෝජනයට ගන්නේ කියන දේ තමයි මේ කියන්න උත්සාහ ගන්නේ. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් යම් පමණකට අන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි හිතමු අර විදියට කාම ගුණ හොයාගෙන යන ආකාරයට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් භාවනා යෝගී කෙනෙක් අනරූපී ස්වභාවයක් තමන් තුළ ලං කර ගන්නවා. එහෙම ස්වභාවයක් එහෙම දියුණුවක් ඇති කර ගන්නත් පුළුවන්. ඉතින් රූපී ස්වභාවයත් ඉක්මවා ගිහිලා අරූප ස්වභාවයක් අරූපී ස්වභාවයක් ලං කර ගන්නවා. එතකොට ඒක රූපී ස්වභාවයට වැඩිය ශාන්තයි. අර කාම ගුණ වලට වැඩිය ශාන්තයි රූපී ස්වභාවය. ඊට වැඩිය ශාන්තයි අරූප ස්වභාවය. හරිද? නමුත් මේ වැඩේ යහවර නෑ කියන අදහස තමයි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. මොකද්ද කියන්නේ? ඒච රූපූපගතා ඒච රූපට්ඨායිනෝ නිරෝධං අප්පජානන්තා අගන්තාරෝ පුනබ්බවං. යම් කිසි විදියක රූපී ස්වභාවයක රූප භවයක පිහිටි සත්වයෝ ඉන්නවද, අරූප ස්වභාවයකට පැමිණි සත්වයෝ ඉන්නවද, මේ දෙකොල්ලොම නිරෝධය නොදැනීම නිසා අන්න මොකද වෙන්නේ? නැවත නැවත මේ ඉපදීමකට භවයකට පැමිණෙනවා. මේක තමයි මේ අදහස. එතකොට අන්න අපි හිතමු මේ බුදු කෙනෙක් පහළ වුණා ඒ ලද අවස්ථාවේ. කෙනෙක් පින්කම් කර කර ඉන්නවා නම්, වන්දනා ගමන් යමින් ඉන්නවා නම්, මුකුත් නොකරනාට වැඩිය නම් හොඳයි. නමුත් අන්න මේ ලැබිච්ච ඉඩකඩ ප්‍රයෝජනෙට ගත්ත ආකාරය තමයි එතන තියෙන්නේ. ඒක බාල විදිහට ප්‍රයෝජනෙට ගත්තා. ප්‍රයෝජනයක් ගත්ත නමුත් බාල විදිහට තමයි ප්‍රයෝජනෙට අරගෙන තියෙන්නේ. ඉතින් එහෙම ගත්ත බොහෝ දෙනෙක් ඉන්නවා. අද කාලේ බෞද්ධයෙක්ගෙන් අහලා බැලුවොත් මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මොකද්ද? මොකද්ද මේ කියන්නේ කියලා ඈ ඒ විදිහේ සරල ප්‍රශ්නයක් අහලා බැලුවොත් දෙන උත්තර ටික හරිම නිකන් විකාර රූපී. මොනවද මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ? මොකද්ද මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන දහම කියලා අපි හිතමු නන්න අඳුනන විසුදු ජාතිකෙක් වගේ කියලා ඇහුවොත්, ඇවිල්ලා ඇහුවොත් මේ දෙන උත්තර හරිම විකාර රූපී උත්තර තමයි ලැබෙන්නේ. වැඩි ඕනෑ. ඉතින් මටත් ඒ වගේ සිදුවීමක් වුණා ඒ දවස්වල. ඒ දවස්වල දන්නේ නැහැ නේ මොකද්ද මේ කියලා, දන්නේ නැහැ. ඉතින් ඔය එක එක ඒවා දාම් පාසලේ කියපු ඒවා නම් මනම් ඔය වගේ කෑලි තමයි තියෙන්නේ. දවසක් ඔය දෝ සුදු නෝනා කෙනෙක් හම්බෙලා ආනවා, දැන් මේ මොකද්ද මේ බුදුන්ගේ දහම? ඉතින් මම මොකද්ද උත්තරයක් දුන්නා. ඒක දුන්නා මේ මනුස්සට ඇස් උඩ ගියා. මෙන්න බෞද්ධයෝ මේ බුදුන්ව අඳුනගෙන තියෙන විදිහ. හිනා යනවා මිනිසුන්ට. ඉතින් ඒක තමයි යථාර්ථය. ඒක තමයි යථාර්ථය. අර ලැබිච්ච ඉඩකඩ මේ විදිහට තමයි මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. නමෙන් උපතින් බෞද්ධ. උපතින් බෞද්ධ. නමුත් මොකද්ද මේ කියන දහම කියලා අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැහැ. ඊට පස්සේ ඔය අපි හිතමුකෝ සුදු ජාතිකයෝ වගේ ඒ වගේ කට්ටියට අපි චෝදනා කරනවා. මොනවද සම්මා දිට්ඨියක් නැහැ. එහෙම චෝදනා කරනවා. ඒ විදිය දෙයක් නැතුව කොහොමද මේක කරන්නේ කියලා චෝදනා කරනවා. සීලයක් නැහැ කියලා චෝදනා කරනවා. මෙන්න මේ මද්‍රව්‍ය පාවිච්චි කරනවා වගේ ශික්ෂාපද සත්තු මරනවා වගේ ඒවා සිද්ධ කරනවා මේ පුද්ගලයෝ කියලා ඒ විදිහට චෝදනා කරනවා. ඒවා කරන බව හැබෑව. ඒගොල්ලන්ට අපි එකපාරට සීලේකානිසංස පෙන්නලා දෙන්නත් බෑ සමහර විට. නමුත් අපි හිතමු ඔය ගොඩ දෙනෙක් ඔය දහම ගැන පරීක්ෂා කරන සුදු ජාතිකයෝ බොහෝ දෙනෙක් ඒගොල්ලෝ අඳුනගෙන තියෙනවා මේ භාවනාව. ඒතකොට එතනින් ඒගොල්ලෝ පටන් ගන්න කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. පස්සේ අර කී විදිහට සීලෙකින් ස්ථාවර වෙයි. පස්සේ ඒගොල්ලන්ගේ අර විදිහට අපි හිතමු සම්මා දිට්ඨිය දියුණු වෙයි. නමුත් කොහෙන් හරි මේ මිනිස්සු පටන් ගන්නවනේ සමහර විට අල්ලලා තියෙන හොඳම තැනින්. හොඳම තැනින් අල්ලලා තියෙන්නේ. ආ එහෙම පටන්ගෙන කරගෙන යනවා. නමුත් ගොඩාක් වෙලාවට සම්ප්‍රදායදි තියෙන්නේ මොකද්ද? අන්න ශික්ෂාපද කියලා මොනවදෝ ටිකක් සමාදන් වෙනවා. මේවා පව් කියලා අඳුරගෙන තියෙනවා. නමුත් අර හිත තුළ නිකං වැරදි සහගත හැඟීමකින් අර විදියට නිකං සමාජෙන් මේ විදිහට බාලපෑමක් කෙයි කියන වගේ හැඟීමකින් අර විදිහේ මොනවදෝ ස්වභාවයක් තමයි තියෙන්නේ. නැතුව අර ඒ තියෙන ශික්ෂාපදයක් ගෞරවෙන් රකින්නවා කියලා එකකුත් නෑ ගොඩ දෙනෙකින්. නිකං ඇතුළතින් තියෙනවා අර වංක ගතිය, ඒක තියාගෙන පිටින් පෙන්නුම් කරනවා, පැලඳගෙන ඉන්නවා ශික්ෂාපද. ඒකනේ ඔය ගොඩ දෙනෙට බැරි උතුරු තලුවක් නැතුව ශික්ෂාපද සමාදම් වෙන්නේ. උතුරු තලුව බිම වැටෙනොත් එහෙම ගැලවිලා ඒත් එක්කම උපෝසත අටසිලු ගැලවිලා බිමට වැටෙනවා. ඇයි ඒ? ඒක පැලඳගෙන තමයි ඉන්නේ. පැලඳගෙන ඉන්නේ ඒකේ යථා ස්වභාවය, නියම ගුණධර්මය ගොඩක් වෙලාවට ලං කරගෙන නැහැ. ඒ වෙනුවට අන්න විදහා දක්වනවා මම මේ ශික්ෂාපද රකින්න කෙනෙක්. මම මේ විදිහට ගුණධර්මයේ පිහිටි කෙනෙක් කියලා. නමුත් අන්න එහෙම ගුණධර්මයක් නැහැ බලනකොට. වැඩේ කියන්නේ බොහෝ දෙනෙක් ගාව නැහැ. ගිහි ජීවිතවල වේවා, පැවිදි ජීවිතවල වේවා, එහෙම අගය කළ යුතු ඇතුළතින් උපන් ගුණධර්මයක් දකින්න නැහැ. අර විදිහට සිවුරු පොරවගෙන ඉන්න බව හැබෑව, උතුරු සල්ලු පැලඳගෙන ඉන්න බව හැබෑව. නමුත් අර කරගත්ත දෙයක්, ලං කරගත්ත දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ ගුරු දෙනෙගේ. ඊට වැඩිය සමහර විට අර මිත්‍යා දෘෂ්ටික කියලා අපි අඳුන්නන අර මේ සුදු ජාතිකයෙක් තුළ ඒ මිනිසුන්ගේ තියෙනවා යම් කිසි විදිහක අවංක ස්වභාවයක් නේද, සත්‍යවාදී ස්වභාවයක්. ඒ විදිහේ ගුණධර්ම තියෙනවා. වංක ගති අඩුයි, වංක ගති අඩුයි. ඔකට මං කියන්නේ නිකන් අර දඩයක් කාරේ, YouTube එකේ ඉන්න දඩයක් කාරේ. ඒ මනුස්සයාගේ තියෙන ගුණ ධර්ම බැලුවාම හිතා ගන්න බෑ. දඩයම නම් කරන බව හැබෑව. ඒකේ අවුලක් නෑ. ඒක කරන්නේත් මේ නිකන් මේ නිකන් ආවට ගියාට නෙමෙයි. මේ මාළු නම් පොඩි එකාට අරන් ගිහිල්ලත් කියවනවා කියලා දෙනවා. මාළු නම් අද 4යි අපි අල්ලන්නේ. 4ට වැඩි කන්න අපේ කවුරුත් නෑනේ. ඒකින්ද බබා 4යි අල්ලන්න පුළුවන්. ආ 3 දෙනෙක් කැල්ලව තව එක්කෙනෙක් අල්ලන්න. තව එක්කෙනෙක් අල්ලන්න. ඈ අර ළමයාටත් සත්‍ය වචන විතරයි. ළමයා පෙන්නලා කියනවා මේ මෙයා කතා කර කතා කරන්නේ සත්‍ය වචන විතරයි. මෙයා කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. බොරුවක් කියනවා කියන සංකල්පයවත් ඔළුවේ නැහැ. එහෙම සංකල්පයක්වත් ඔළුවේ නැහැ. එතකොට එහෙම ගුණධර්ම සහිත ඒ යම් කිසි විදියක වංක ස්වභාව අඩු පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ අපි කර කී විදියට නිකන් යම් කිසි සම්මාදිට්ඨියේ පිටලා නැති වෙන්න පුළුවන්. අර විදියේ විවිධ දේවල් සිද්ධ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයෝ දිහා බැලුවාම නිකන් මේ අපේ වංක කට්ටියට වැඩිය නම් නිවනට ළඟයි වගේ කියලා ගතියකුත් හිතෙනවා නිකන්. මොකද්ද මන්දා ඒක? කෙසේ නමුත් එහෙම යථාර්ථයක්, එහෙම දෙයක් තියෙනවා. එතකොට අර විදියට අර වංක ස්වභාවයක් වර්ධනය කරගෙන ලෝකෙට පේන ශික්ෂාපද පැලඳගෙන ඉන්දියා කියලා මං හිතන්නේ කාටවත් සුගතියක් වෙයි කියලා. ඒ වෙනුවට අන්න අවංකව මොකක් හරි කමක් නැහැ, එක දෙක හරි කමක් නැහැ, රකින්න එක රකින්න පුළුවන් නම් අර ඉදී ඔය කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන නිකන් මේ අවශ්‍ය ගුණ ධර්ම ටික හරි මේ සත්‍යවාදී විදියට කටයුතු කරනවා, අවංක විදියට කටයුතු කරනවා, සැහැල්ලු පැවතුම් තියෙනවා, ඔන්න ඔය විදිහේ ගුණ ධර්ම ටිකක් තියෙනවානේ. අන්න ඒවා ටික වැදගත්. ඔය වංක ගති වර්ධනය කිරීම භාවනාවකට ප්‍රතිපදාවකට සම්පූර්ණ බාධායි. පුදුම බාධාවක් තියෙන්නේ ඒ වංක ස්වභාවයේ අන්තිමට අහු වෙන්නේ කවුද කියලා බැලුවොත්, පැටලෙන්නේ කවුද කියලා බැලුවොත් ඒ පුද්ගලයාම තමයි. ඒ පුද්ගලයාම තමයි අර තමුන්ගේම වංක ස්වභාවයේ පැටලෙනවා. එහෙම නැත්නම් අර මොකද්ද කියන්නේ, තමුන්ම වියන දැලක පැටලෙන මකුළුවෙක් වගේ කියලා කියනවා. ඈ මේ දැල විව්වේ කවුද? මකුළුවාම තමයි. හැබැයි ඌම ගිහිල්ලා ඒකේ පැටලෙනවා නะ. එතකොට වැඩේ අවුල් නේද? අන්න මෙන්න මේ වගේ පැටලිල්ලක් ඔය බොහෝ දෙනෙක් තුළ දකින්න පුළුවන්. මේ විදියට මෙන්න මේ වංක සභාව වර්ධනය කරනවා, වංක සභාව අගය කරනවා, වංක සභාව දියුණු කරනවා. අන්තිමට ඒ වංක භවයේම පැටලෙන්න වෙන කවුරුත් නෙමේ, අර දැල වියපු මකුළුවම තමයි. තෙන්නේ විදිහේ යථාර්ථයක් තියෙනවා. එතකොට අපි හිතමු ඒ විදිහේ යථාර්ථයකින් යම් කිසි විදියක දුරස් වෙලා අර විදිහේ ගුණධර්ම ටිකක් ලං කරගෙන අර කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන සරල ඒ ගුණධර්ම ටික මතක් කරගන්න. ඒකම ඇති. එච්චරයි. ඒකම ඇති. ඒ සරලත්වේ තියෙනවා නම් ඒ වංක ගති නැත්තම් ඔය චාටු කතා වංක ගති කියලා කුහනා ලපනා කියලා කියන්නේ ඒවා නැතුව මෙන්න මේ සරලව භූගත වෙලා ග්‍රවුන්ඩඩ් සැහැල්ලු පැවතුම් තියෙනවා. අර විදියට ඍජු විදියට කතා බහ කරනවා, අවංක විදියට කටයුතු කරනවා. ඒ ටිකම ප්‍රමාණවත්. අපි තම මේ විදිහේ ගුණ ධර්මයක් සහිතව මේ තැනැත්තා අන්න භාවනානුයෝගී ශක්තියක් නැත්නම් භාවනාවකට මේ තැනැත්ත බැස ගන්නවා. එතකොට අන්න මොකද උනේ, මේ කාම ගුණ ඉක්මොල ගිහිල්ලා යම් කිසි විදියක ඊට වැඩිය සාන්ත ප්‍රණීත රූපී ස්වභාවයක් තමන් තුල ලං කරගත්තා. අපි මේ කරුණ ගිය සතියේ හොඳට විස්තර සහිතව පැහැදිලි කරා. අර විදිහට අපි හිතමු හුස්මට අවධානය ගත්ත මොහොතක් අපිට රූපී ස්වභාවයක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. අර විදිහට පතුලට අවධානය ගත්ත මොහොතක් රූපී ස්වභාවයක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. අන්නේ රූපී ස්වභාවයක් මෙයා වර්ධනය කරනවා. ඒතර එතනින් තමයි මේ අද දවසේ දේශනාව පටන් ගන්නේ. බුදුරජාණන් වහන්සේ එතනින් පටන් ගන්නේ. කියනවා මෙන්න මේ විදිහේ රූපී ස්වභාවයකට පැමිණි යම් සත්‍යෝ වෙද්ද. හරි, එතනින් තමයි පටන් ගන්නේ. එතකොට දැන් ඔය රූපී ස්වභාවය ගැන කතා කරනකොටත් ගොඩ දෙනෙක් කියන උත්සාහ ගන්න මේ සමත භාවනා, විපස්සනා භාවනා කියලා ඔන්න ඔය විදිහට වෙන් කරලා පෙන්වන්න උත්සාහ ගන්නවා. එහෙම පෙන්වන්න උත්සාහ ගන්නවා. කියනවා මේ සමත භාවනා ඉස්සෙල්ලා කරන්න ඕනේ. සමාධියක් දියුණු කරගන්න ඕනේ. අර විදිහේ රූපී ස්වභාවයක් ලං කරගන්න ඕනේ. එතනින් එහාට තමයි ඉතුරු ටික කරන්න පුළුවන් කියලා ඔය විදිහේ අදහසක් ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. එහෙම කියනවා. එතකොට අහනවා මේ 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 විදිහේ මේ මගේ දියුණු වෙච්ච සමාධිය ඇතිද? නැත්නම් අර විදිහේ වෙන සමත ක්‍රමවේදයක් කරන්න වෙයිද කියලා ඔන්න ඔය විදිහට අහන කට්ටි ඉන්නවා. එතකොට අර ප්‍රතිපදාව සරලව මේ සිහිය පිහිටන වැඩේ සරලව තමුන් ඉන්න තැනින් පටන් ගන්න. පටන් ගන්නේ තියෙන එක ඇති. ඔය ප්‍රශ්න අහන කට්ටියට කියන්න තියෙන්නේ කොහොමත් ඇති. ඔය ඔය ප්‍රශ්නේ හිතන්න කල්පනා කරන්න පුළුවන් නම් ඔය තියෙන ශක්තිය ඇති. ඔය ප්‍රශ්නේ ඔච්චර කරකෝල අහන්න පුළුවන් නම්, රවුම් කරලා අහන්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත් ඒ හැකියාව. එතනින් පටන් ගන්න පුළුවන්. භාවනාවකට බැස ගන්න ඔය තියෙන කල්පනා ශක්තිය, ඔය තියෙන සමාධිය, ඔය තියෙන සිහිය ප්‍රමාණවත්. එතනින් පටන් ගන්නකෝ. එතනින් පටන් අරන් ටික ටික සක්මනක් පරියන්කයක් විදියට මේක කරගෙන යනවා. ඒක කරගෙන යනවා. කරනකොට මොකද්ද මේ සමත විපස්සනා දෙකේම සංකලනයක් විදියට අපිට පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදියට සමාධි ප්‍රඥා භාවනා වඩනවා කියන්නේ ඕක තමයි. ආය ඔය විපස්සනාවක්වත් සුද්ධ විපස්සනාවක්වත් සුද්ධ සමතයක්වත් නෙමෙයි. ඒ වෙනුවට දෙකේ සංකලනයක් තමයි ඔය තියෙන්නේ. සාමාන්‍ය සමත පූර්වාංගම විපස්සනා, විපස්සනා පූර්වාංගම සමත, ඔය විදිහට පෙන්වන්න උත්සාහ ගන්නවා. නමුත් ඒ ලිස්ට් එකේ තියෙන තුන්වෙනි ක්‍රමයක් යුගනද්ද. අර විදිහට එකම කරත්තේ බැඳපු ගොම් බානක් වගේ දෙන්නම අන්න මේ බර අදිනවා. ඇදගෙන ඇදගෙන ඉදිරියට යනවා. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් තමයි සාමාන්‍යයෙන් ඔය අපි පුහුණු කරන භාවනාවේදී වර්ධනය වෙන්නේ. සමත විපස්සනා නැත්තම් සමාධි ප්‍රඥා භාවනා දෙක එක හරියට දෙපැත්තට උදව් කරමින් දියුණු වෙමින් යන ගමනක්. එතකොට ඒක තමයි ඔය සරලව තියෙන්නේ. ගොඩ දෙනෙක් කැමති නෑ එහෙම අර going with the flow කියන්නේ. මේ මේ ස්වභාවික ගමනත් එක්ක යන්න කැමති නෑ. ගොඩ දෙනෙක් කියනවා මේ නෑ මට මේ සමත ඉස්සෙල්ලා වඩලා ඉන්න ඕනේ, විපස්සනා ඉස්සෙල්ලා වඩලා ඉන්න ඕනේ කියලා ওই විදිහේ අදහස් තියෙනවා. ආනෝ මේ සමත භාවනාවද විපස්සනා භාවනාවද කියලා අහනවා. ඒ වගේ කට්ටියට අපි කියන්නේ යෙදෙන්නකෝ, යෙදිලා ඇවිල්ලා වාගේ අත්දැකීම කියන්නකෝ. එතකොට අපිට බැලුව හැකි ආ සමතද විපස්සනාද. හරි, අනේ ඒ සමහර වෙලාවට සමත පැත්තට බර වෙනවා, සමහර වෙලාවට විපස්සනා පැත්තට බර වෙනවා. දෙකම අර යුගනද්ද. අර එක කරත්තේ බැඳපු ගොම්බානක් වගේ මේ ඇදගෙන ඇදගෙන ඉස්සරහට යනවා. ඒක තමයි ක්‍රමවේදය. ඒක ප්‍රමාණවත්. අර යෙදෙන්නේ නැතුව ප්‍රශ්න හීම එච්චර සාර්ථක නෑ. යෙදෙන්න ඕනේ. යෙදෙනකොට යෙදෙනකොට තමයි අපිට කියන්න පුළුවන් මේ විදිහට තමයි වැඩෙන්නේ භාවනාව එහෙම කරගෙන යන් කියලා. සමහර දවස්වලට සමතේ වැඩෙනවා නම් එකක් ජයසිරි මංගලම්. අර විදිහට විපස්සනා වැඩෙනවා නම් ඒකත් සුන්දරයි කියලා. අර එන එකත් එක්ක දියුණු කරගෙන යන ක්‍රමවේදේ බොහොම ප්‍රායෝගිකයි. ඒක බොහොම කොහමද ෂෝටස් පාත් එක ඒක තමයි. ඊට වැඩිය ෂෝට් කට් එකක් හොයාගෙන ගියොත් ඊට වැඩිය පොඩ්ඩක් දුරයි කියලා කියන්න පුළුවනි අපිට. ඉතින් කොහොම හරි ওই විදියට අපි හිතමු අන රූපී ස්වභාවයක් අඳුනගත්ත කෙනෙක් මෙයා දකිනවා අර අරූපී මේ සමාවෙන්න කාම ගුණ වලට වැඩිය මේ රූපී ස්වභාවය හරි ශාන්තතරයි ප්‍රණීතතරයි කියලා මෙයා දකිනවා. හරිද? එතකොට එහෙම රූපී ස්වභාවයකට වැසගත්ත රූපී ස්වභාවයක් අඳුනගත්ත තැනැත්තෙක් මොකද වෙන්නේ? එතන නැවතින්න තියෙන ඉඩකඩ වැඩි. එයා ඒකම හොයාගෙන යනවා. ඔහොම කට්ටි ඉන්න නිකන් භාවනා කරන පා වෙලා නිකන් ඇඟම් දැනෙන්නේ නැතුව ගිහිල්ලා ඒ විදියට මම ඉන්නවා පැය ගණනක් වුණත් මට ඉන්න පුළුවන් ඒක තමයි මගේ භාවනාව කියලා ওই විදියට කියන කට්ටිය ගොඩාක් ඉන්නවා. එයා කැමති නෑ එතනින් එහාට යන්න. එයාට ඕනේ ඒ සූස්තිය විතරයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? යේච රූප උපගා සතයම් කිසි මේ විදිය රූපී ස්වභාවයකට පැමිණි සත්වෝ ඉන්නවද? අන්න ඒගොල්ලොත් මේකෙන් මිදිලා නැහැ. නැවත නැවත පුනර්භවයකට එනවා. මොකද නිරෝධය නොදන්නා නිසා. ඊට පස්සේ කියනවා යේච අරූපට්ටායිනෝ. අපි හිතමු මේ විදියට කරගෙන යනකොට දවසක් කෙනෙක් තේරෙන මේ හුස්ම කියලා ගත්ත අරමුණ දිය වෙලා ගිහිල්ලා හිස් තැනකට වගේ මේ තැනතා බැස ගන්නවා. මේ සියල්ල නැති හිස් ස්වභාවයක් මේ පුද්ගලයා අත්දකිනවා. අන්න එතකොට තේරෙනවා රූපී ස්වභාවයටත් වැඩිය සාන්තතර ප්‍රණීතතර ස්වභාවයක් මෙන්න මේ අරූපී ස්වභාවය තුල තියෙනවා. ඒක අරිට වැඩිය ප්‍රණීතතරයි සාන්තතරයි. ඒක ඊටත් වැඩිය පෙම්බඳිනවා. අන්න ඒගොල්ලෝ කොහොමද කියන්නේ? ඒගොල්ලෝ කියනවා මේ හිස් තැන. හිස් තැන තමයි යාගේ භාවනාව. එතකොට මේ හිස් තැන හිස් ඔක්කොම හිස් හිස් තැනට වෙලා ඉන්නවා. හිස් තැන නැති වුණොත් අද භාවනාව හරි නෑ. හිස් තැන තමයි මං හොයාගෙන යන්නේ කියලා. ඔන්න ඔය විදියට එහෙම කතාවකුත් කියන පිරිසක් අපිට දැන දැක ගන්න පුළුවන්. අන්න මොකද උනේ? එතකොට මේ තියෙන්නේ අර අරූපී ස්වභාවයකට බැසගත්ත අරූපී ප්‍රභාවය අර රූපී ස්වභාවයට වැඩිය සාන්තතරයි ප්‍රණීතතරයි. හැබැයි මොකද උනේ? එතනත් අර විදියට නිවනක් පණවන්න හැකියාවක් නැහැ. ඒ වගේ කට්ටියත් ආපහු අන්න පුනර්භවයකට එනවා. ආගන්තාරෝ පුනබ්භවං. නැවත නැවත ඉපදීමකට පුනර්භවයකට එනවා. අන්න එහෙම දෙයක් තියෙනවා. එතකොට එහෙනම් මේ විදියට රූපී ස්වභාවයක් ලං කරගත්තත් අරූපී ස්වභාවයක් ලං කරගත්තත් මෙන්න මේ දෙගොල්ලෝම නිරෝධය නොදැනීම නිසා මේ කමඨාන් සුද්ධ වෙලා නැහැ. ඒ තමයි මේ කියන්නේ. නිරෝධය නොදන්නවා කියන්නේ කමඨාන් සුද්ධ වෙලා නැහැ කියන සරල වචනෙන් කිව හැකි. කමඨාන් සුද්ධ කරන්නේත් නැහැ, සුද්ධ කරන්න කැමතිත් නැහැ, වාර්තා ලියන්නේත් නැහැ, භාවනා කරනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ කට්ටිය ගැන කියනවා වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මේ කියන්නේ මොකද්ද? කමඨාන් සුද්ධ වෙලා නැති නිසා, නිරෝධය නොදන්න නිසා ගන්න නැවත නැවත පුනර්භවයකට එනවා. මේ ඉඩ කඩක් හදාගත්ත ලබාගත්ත ඒක ඇත්ත, ඒක හැබෑව. නමුත් අර ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ නෑ කියලා චෝදනාවක් ඒ වගේ කට්ටියට එල්ල වෙන්න පුළුවන්. ඔන්න පළවෙනි කොටස. ඊට පස්සේ එහෙනම් මේක නියම ක්‍රමවේද විදිහට එහෙනම් කොහොමද කමඨාන සුද්ධ විය යුත්තේ වගේ කියලා අන්න භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදියක කියලා දෙනවා. ඒ කියලා දෙන්නේ මොකද්ද කියනවා? යේච රූපේ පරිඤ්ඤාය. අර ගත්ත හුස්ම පිරිසිඳ දැනගන්න. පරිඤ්ඤාය. හාත්පස දැනගන්න. එහෙම නැත්නම් අර පතුල විදියට ගත්ත අරමුණ පිරිසිඳ දැනගන්න. හාත්පස දැනගන්න. අපි හිතමු හුස්මේ නම් විවිධ පැතිකඩ ඔය 11ක් කියලා පෙන්නනවා. 11 නම්බරේ කියපු ගමන් ඒක හපා ගන්නවා, වලිගි හපා ගත්තා වගේ. ඒකින්ද 11 කෙසේ වෙතත් අපි හිතමු දවසකට හුස්ම යම් කිසි විදියක ඔන්න ආකර්ශනීය ප්‍රිය විදියට දැනෙනවා. තව දවසකට මේ හුස්ම හරිම අප්‍රියයි. අන්න විවිධ පැතිකඩ තමයි තියෙන්නේ. හුස්ම ළඟින් දැනෙනවා, දුරින් දැනෙනවා. හුස්ම මේ ඇඟ ඇතුළතින් දැනෙනවා, පිටෙන් දැනෙනවා. ඔන්න විදියට මේ ගතා වූ හුස්ම නැමැති අරමුණේ විවිධ පැතිකඩ තියෙනවා. එතකොට මෙන්න මේ රූපී ස්වභාවය පිරිසිඳ දැනගන්නවා කියන්නේ මේක තමයි. මේ ගත්ත හුස්ම හත්පස දක්නා සුළුව කටයුතු කරනවා. එතකොට ඒකෙදී අපි අදහස් වෙන්නේ නෑ මේ එක එක පැතිකඩ හොයාගෙන යනවා කියලා. ඒ වෙනුවට භාවනා නියෝගී කෙනෙක් දන්නවා මේ දවසකට හුස්ම එක ආකාරයකට නිරූපණය වෙද්දී තවත් දවසකට වෙනස් ආකාරයකට නිරූපණය වෙනවා. අනේ එදාට එන එක බලන්න තමයි තියෙන්නේ. ඒ පරියන්කේ එන්නේ යම් දෙයක්ද ඒක බලමින් කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. හරි? අන්න ඒ විදිහේ විශ්වාසයකින් මේ තැනැත්තා දිගට දිගට මෙන්න මේ ගත්තා වූ හුස්ම, එහෙම නැත්නම් මේ පතුල නැමැති අරමුණ මේක පිරිසිඳ දැනගත්තද? පරිඥාය හාත්පස දැනගත්තද? එයා රූටලා යන්නේ අරූපෙට. අරූපෙට යනවා නෙමෙයි රූටනවා. ලිස්සලා ගිහිල්ලා තමයි වැටෙන්නේ. ඒක අර හුස්ම බලාගෙන ඉන්නකොට හුස්ම ටික ටික විකෘති වෙලා ගිහිල්ලා ඔන්න අර අරූපී ස්වභාවයකට ලිස්සලා ගිහිල්ලා වැටෙනවා. ලිස්සලා ගිහිල්ලා වැටෙනවා. අන්න එතකොට දැන් ඔන්න අරූපී ස්වභාවයක් මේ තැනට අත්දකින්නවා. අන්න යම් පමණකට කමටහන් සුද්ධ වුණා. රූපී ස්වභාවයෙන් අරූපී ස්වභාවයට ගියා. එතකොට මෙන්න මේ අරූපී ස්වභාවය අර ඔක්කොටම වැඩිය ප්‍රණීතතරයි, ශාන්තතරයි. එතකොට මේකට කට්ටිය විවිධ නම් දානවා. ඔය නණ්ඩු ඇලිටිකාරයෝ ඒගොල්ලෝ අර කියන්නේ මොකක්ද? මේක තමයි බ්‍රහ්ම පදාර්ථය, මේක තමයි දෙවියන් වහන්සේ. හරි, මේකේ ඉන්නවා නම් දෙවියන් වහන්සේක ඉන්නවා. මේක තමයි ජීවාත්මය, මේ කඩන්න බිඳින්න බැරි නොයනස් ආත්මීය ස්වභාවයක් මේ තුළ තියෙනවා කියලා අන්න අර අරූපයට බැස ගැනීම සිද්ධ කරනවා. අරූපේ ග්‍රහණය කරගන්නවා. ඒක හරිම ප්‍රණීතතරයි, ශාන්තතරයි. එතකොට ඒක අල්ලගන්නේ කිතින් සාමාන්‍ය ස්වභාවය. මීට කලින් දැකලම නැති ප්‍රණීතතර ශාන්තතරම ස්වභාවය තමයි මේ කියලා මේ තැනත්ත මේකට බැස ගන්නවා, අල්ල ගන්නවා. අල්ලගත්තහම බැසගත්තහම අන්න මොකද වෙන්නේ? අන්න එතනත් හසුවීමක් තියෙනවනේ. සාමාන්‍ය අපි හිතමු ඔය වගේ ස්වභාවයක භාවනාවක පරියන්කයක ගිහිල්ලා ආපහු රූපී ස්වභාවයකට එනවනේ. නැත්තම් මේ ඕලාරික කයට එනවනේ. මනෝමය කියන්නේ රූපී ස්වභාවය. මනෝමය කයට, ඒ ඊට පස්සේ ක්‍රමානුකූල ඕලාරික කයට මේ පරියන්කය අවසන් වෙනකොට එනවා. අර අර පැයක් වගේ ගත වෙනකොට අපි හිතමු පැයක් වගේ ගත වෙනකොට විනාඩි මැද හරිය ගිහිල්ලා විනාඩි 40 50 වගේ පයින්කොට ආපහු අර මනෝමය ස්වභාවයට ඕලාරික කයට මේ අවධානය නැත්තම් මේ පැමිණීම සිද්ධ වෙනවා. ඒ එනකොට එන්නේ අර අර අරූපී ස්වභාවය ඉඳලා. එතකොට එහෙම එන වෙලාවේදී මේ කයේ අනේ අමුතුම සුවසේවාවක් වගේ සිද්ධ වෙනවා දකින්න පුළුවන්. මේ කයේ යම් අපි හිතමු ලෙඩ රෝග අපහසුතා වගේ තියෙනවාද, ඒවා තමයි ඉස්සෙල්ලාම දැනෙන්න පටන් ගන්න. දතක මොන හරි හිර වෙලා තියෙනවා නම් ඒක දැනෙනවා. ඔන්න මෙතන හිර වෙලා තියෙනවා. මේ මෙච්චර මේ දවස් ගාණක් හිර වෙලා දැනුනේ නැහැ. කට්ටක් කොහේ හරි ඇනලා තියෙනවා නම් පතුලක අතුලක ඒක දැනෙනවා. මෙන්න මෙතන කට්ටක් යම් කිසි අපහසුතාවයක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු සන්ධියක මොකක් හරි වේදනාවක් තියෙනවා නම් අපහසුතාවයක් තියෙනවා නම් ඒක දැනෙනවා. අර ඊට වැඩිය ප්‍රණීතතර අවස්ථාවක ඉඳලා එනකොට නැවත මේ කයට බැස ගන්නකොට අන දැක දැන ගන්න පුළුවන් අමුතු සුවසේවාවක් සිද්ධ වෙනවා. අර කය නිරෝග කරවන සුළුයි. කය අර විදියට සුව කරවන සුළුයි. ඊට අමතරව අර තියෙන අපහසුතා හොඳට දකිමින් දනිමින් තමයි ඇවිල්ලා මේ කයට නැවත බැස ගන්න. එතකොට ওই විදිහේ අරූපී ස්වභාවයක් හරිම ප්‍රණීතයි. ප්‍රණීතයි, ශාන්තයි. මේක දෙවියන් වහන්සේ, මේක බ්‍රහ්ම පදාර්ථය, මේක නොවෙනස් වෙන ආත්මීය ස්වභාවයක් කියලා අඳුනගන්න හේතු කාරණා ඒ තුළ තියෙනවෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ මොකද්ද? අරූපේසු අසන්තිතා. මේ අරූපයත් දැඩි ලෙස අරගත්තේ නැද්ද? මේකේ නොසිටියාහුද? නැත්නම් මේකේ පිහිටියේ නැද්ද මේ තැනැත්තා? අන්න ඒ තැනැත්ත තමයි මේ නිරෝධය ස්පර්ශ කරන්නේ, නිරෝධෙහි මිදීමකට ලක්වෙන්නේ. මේ නිරෝධය කියලා හඳුන්වන්නේ අර අපි කියමු නිවන කියලා වචන අදහස ඉන්නේ. එතකොට මේ අරූපෙහි නොපිහිටි තැනැත්තෙක් අන්න ක්‍රමානුකූලව, අර අරූපය ග්‍රහණය නොකර තැනැත්තෙක් ක්‍රමානුකූලව මේ නිවන දිහාවට යනවා, කමඨාන් සුද්ධ වෙනවා කියලා අපිට කිව හැකි. හරි. එතකොට අන්න රූපී ස්වභාවය පිරිසිඳ දැනගත්තා, අරූපී ස්වභාවයකට බැසගත්තා. නමුත් අරූපී ස්වභාවයේ පිහිටලා ඉන්නේ නැහැ. අන්න පිහිටීම තුල තමයි, ඒ කමඨාන් සුද්ධ වීම තුල තමයි නිරෝධය දිහාවට මේ පුද්ගලයාට ගමන් කරන්න පුළුවන්. එතකොට කොහොමද මේ කමඨහන සුද්ධ වෙන්නේ? කොහොමද මේ අරූපී ස්වභාවයේහි නොපිහිටීමක් ගැන කමඨහන සුද්ධ විය යුත්තේ? ඒක පිළිබඳ ලොකු විස්තරයක් අපි කලින් සතියේ කරා. නමුත් අදත් අපි කියමු, නැවත නැවත රූපී ස්වභාවයකට, නැවත නැවත ඕලාරික කයකට යන මෙන්න මේ හුවමාරුව, ඉන්නේ ඕලාරික ස්වභාවයක, ඕලාරික කයක, ඒක රූපී ස්වභාවයකට එනවා, ඒක අරූප ස්වභාවයකට යනවා. ඔය එකක වත ස්ථාවර වෙන්නේ නැතුව ඕලාරික කයේ ස්ථාවර වුණොත් අර පංචකාම ගුණ ලෝක සම්මතේ අර සැප හොයාගෙන යන ගමන, රූපී ස්වභාවයේ ස්ථාවර වුණොත් අන්න අර හිතට දැනෙන විවේකීය පීතිය අල්ලගෙන එතන නතර වුණා. එහෙම නැත්නම් අරූප ස්වභාවයක ස්ථාවර වුණොත් අර විදියට හිස් බව, අර විවේක ගති, අර ශාන්තතර ප්‍රණීතතර ස්වභාවය ග්‍රහණය කරගත්තා. ඒක දේව ස්වභාවයක්, ඒක අර විදියට බ්‍රහ්ම පදාර්ථය, ඒක නොවෙනස් වන ආත්මීය ස්වභාවයක් කියලා ඒකට බැස ගන්නවා. එතකොට මේ තුනෙහිම ස්ථාවර නොවන කමඨහන තමයි අපි කියනවා අර ආපහු සක්මණෙන් නික්මිලා අර අර ගෙදර වැඩ කටයුතු වලට, රැකී රක්ෂා වලට යන්න. ආපහු ඒ තම තමුන්ගේ එදිනෙදා ජීවිත වලට යන්න. භවනා ශාලාවකට ඇවිල්ලා දවස ගෙවලා හවස ගෙදර යන්න. දවස් පහක රිට්‍රීට් එක ඉවර වෙලා ගෙදර යන්න. ඒ විදිහට නැවත නැවත අර පරණ පුරුදු අර ලෝක සම්මත අර පංචකාම ගුණ කියලා හඳුන්වපු ඒ ස්වභාවයට මේ තැනැත්තා යන්න කියලා අපි යෝජනා කරනවා. යන්න වෙනවනේ කොහොමත්. ඒ වෙලාවට ඒක ප්‍රතික්ෂේප කරන්න එපා කියන යෝජනාව තමයි අපේ තියෙන්නේ. සක්මන පැයක් කරාම ඇති, පැයෙන් ඉවත් වෙලා එන්න. පරයන්ගේ පැයක් කරාම පැයෙන් නැගිටින්න. භාවනා ශාලාවකට දවසක් ගෙව්වා නම් ගිහිල්ලා හවස ගෙදර යන්න. දවස් පහක් ගෙව්වා නම් භාවනා මධ්‍යස්ථානයක, අන්න 6 පස්වෙනි දවස ඉවර වෙනකොට ගෙවල් වලට යන්න. අන්න ඒ විදිහට නැවත නැවත මෙන්න මේ හුවමාරුවට ඉඩ දෙන්න කියන යෝජනාව තමයි තියෙන්නේ. ඕලාරික අර විදියට කයකට යනවා, ඒ ලෝක සම්මත ස්වභාවයට යනවා, කමක් නැහැ. එතනත් තික්ෂ්තාවර එන්න එපා. ඊට පස්සේ ආපහු රූපී ස්වභාවයකට එන්න, නොහුස්මට සිහියක් ගන්නවා. ඊට පස්සේ අර විදියට රූපී ස්වභාවයේ ඉන්නකොට ටිකක් වෙලා යනකොට අරූප ස්වභාවයකට ඇදිලා යනවා. ආයෙකත් දකින්නවා. ඒ අරූප ස්වභාවයත් ටිකකින් බිඳෙනවනේ. බින්දිලා අර විදියට කය තුල තියෙන අර ඇනිච්ච කටු ටික, අර රිදුන් දෙන තැන් ටික, ඒවා ටික නිකන් අන්න අර නිකන් පීරි ගාගෙන ගාගෙන වගේ මතුවේවි එනවා. ඒ වෙලාවට පුදුම ද්වේෂයක් මේ තැනට එන්නේ, අර මගේ ප්‍රණීතතර සාන්තතර දේ මෙන්න නැති වෙනවා කියලා. අන්න ඒ ද්වේෂයේ තමයි ওই කොක්ක වදින්නේ. මනාපමනාප ඒ විදියට අපි කිව්වේ ගියපාර මේ වෙන දේවල් වලට මනාපමනාප. ගෙදර දොරේ ප්‍රශ්නයක් එනකොට අමනාපයක් එතන තියෙනවා. ප්‍රශ්න එන්න බෑ මට. ප්‍රශ්න කියන්නේ මේ ලෝක සම්මත දේවල්. හරි කරදරයි මේවා. මම කැමති මගේ හිතේ විවේකය රැකගෙන ඉන්න කියලා මේ තැනත්ත කියනවා. අන්න මොකද උනේ? අර කට්ටක් කොක්කක් වැඩිලා. ඊට පස්සේ අර සමාධි ස්වභාවයේ ඒකම තියාගෙන ඉන්න උත්සාහ ගන්නවා. එහෙම නැත්නම් අර හිස් බව ඒකම පවත්වන්න උත්සාහ ගන්නවා. ඒක සාර්ථක නැහැ. එවෙනුවට අපි කියන්නේ නැවත නැවත රැකී රක්ෂාවලට එදිනෙදා ලෝකයේ වැඩවලට යන්න. ආපහු හවසට ඇවිල්ලා භාවනාවක පරියන්කයක කල් ගෙවන්න. පරියන්කය තුළ රූපී ස්වභාවයක් වගේම අර විදිහට අරූපී ස්වභාවිකුත් මතුවෙලා එවි. ආපහු ඒකෙන් නැගිටින්න වෙලාවක් එනවනේ. ඔන්න ඔය හුවමාරුවට ඉඩ දෙන්න කියන ක්‍රමවේද තුලින් තමයි ඔන්න ඔය නිරෝධය දිහාවට යන කමටහන් සුද්ධ වෙන්නේ. නැවත නැවත මේ තැනැත්තා රැකී රක්ෂාවලට යනවා, ලෝකෙට යනවා. ආපහු හවසට ඇවිල්ලා පරියන්කයක සක්මනක යෙදෙනවා. රූපී අරූපී ස්වභාවත් දකිනවා. නමුත් පරියන්කේ සක්මන අහවර වෙලා ආපහු නැගිටින්න වෙනවනේ. ආපහු නැගිටලා වෙන සමුගේ ඒ ලෝකේ ජීවිතේ වැඩ කටයුතු වලට යන්න වෙනවනේ. ඔන්න ඔය විදිහට නැවත නැවත මෙන්න මේ හුවමාරුවට ඉඩ දෙන්න කියන යෝජනාව තමයි මේ නිරෝධය දිහාවට යන කමටහන විදිහට පෙන්වන්න පුළුවන්. ඒකිනේ කවදාවත් අපි කියෝජනා කරන්නේ අර ජීවිතයට ගියාට ඒකෙම නතර වෙන්න කියලා. ඒකෙම නතර වුණොත් අන්න මෝඩකම. මේ රූපී ස්වභාවයෙන් නතර වෙන්න කියලා යෝජනා කරන්නේත් නැහැ. අරූපී ස්වභාවයෙන් නතර වෙන්න කියලා යෝජනා කරන්නේත් නැහැ. නැවත නැවත මේ සක්මනක පරියන්කයක යෙදෙන්න. නැවත නැවත තමුන්ගේ වැඩ කටයුතු වලට යන්න. ආපහු ගියාට මොකද හවසකට ඇවිල්ලා ආපහු නැවත නැවත සක්මනක පරියන්කයක යෙදෙන්න. ඔන්න ඔය තුන අතර වෙනසක් නැති වෙනකන්. මොනවද තුන? අන්න අර ලෝක සම්මත ඕලාරික කය පැවැත්වීම, රූපී මනෝමය කයක් පැවැත්වීම, අරූපී ස්වභාවයක්. ඔය තුන අතර වෙනසක් නැති වෙනකන් නැවත නැවත සිය දහස් වරක් මේක සිද්ධ කළ යුතුයි. චක්‍ර ගණනාවක් සිය දහස් වරක් ලක්ෂ වරක් මේ දේ නැවත නැවත සිද්ධ වෙන්න කරනවා. මොන තාක් කල්ද? සක්මනකට ගියත්, පරියංගයකට ගියත්, එදිනෙදා ජීවිතයට ගියත් මේ අතර වෙනසක් නැති වෙන පමණට. ප්‍රශ්නයක් තිබුණත් එකයි නැතත් එකයි. ඇඟට අසනීපයක් තිබුණත් එකයි, ඇඟේ විවේක ගතියක් සෞඛ්‍ය සම්පන්න ගතියක් තිබුණත් එකයි. පිරිසක් අතර ඉඳියත් එකයි, තනි වෙලා ඉඳියත් එකයි. ඔන්න ඔය කියන වෙනස නැති වෙනකන් මේක කළොත් අන්න ඒ තැනැත්තා පිළිබඳ අපිට කිව්ව හැකි අන්න නිරෝධය ස්පර්ශ කරනවා කියලා. කමටහන් සුද්ධ වෙනවා කියලා. ඉතින් අමුතු කතාවක්. මේ අමුතු කතාවක් කියන්නේ ඒකම තමයි ඉතින් බුදු කෙනෙක්ගේ කෘත්‍යය. මේ විදිහට මේ රූපී ස්වභාවයක් හොඳයි කිව්වොත් එතන අහු වුණා. අරූප ස්වභාවයක් හොඳයි කිව්වොත් එතන කොක්කක් වැටුණා. ගලවන්න බෑ, බේරන්න බෑ. ආපහු කැරකිලා අර පරණ පුරුදු සංසාර ගමනටම ඇවිල්ලා වැටෙනවා. ඔය පින් කරන කට්ටියට කියන්න තියෙන්නේ ඒක තමයි. පින් 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 කියලා හොයාගෙන යන කට්ටිය ඉන්නේ. පින්ම තමයි හොයන්නේ. පින්ම තමයි හොයන්නේ. සමහර වෙලාවට ඇවිල්ලා මොනවා හරි පූජා කරලා මේ අනුමෝදන් පින් අනුමෝදන් අනුමෝදන් කරන්න, පින් අනුමෝදන් කරන්න කියලා කියනවා. මේ ට්‍රාන්සැක්ෂන් එක කරන්න කියලා කියන account එකට දාන්න කියලා. එහෙම නැත්නම් මල් තියලා පූජා කරන්න ඕනේ. ඉතින් අර අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා මල් ඒවා පූජා වෙලා තියෙන්නේ. හරිද? පින් අනුමෝදන් වෙලා තියෙන්නේ කියලා නැගිටලා ඇවිල්ලා බයිනවා වැනිල්ලා කට්ටිය එකතු වෙලා. ඇයි? ඇයි ඉතින් අර ඇත්ත කිව්වනේ. මල් පූජා වුණාම පූජා වෙලා තියෙන්නේ. ආයෝ ගාලුතෙන් පූජා කරන්න දෙයක් නැහැ. නැහැ ඉතින් අර සාම්ප්‍රදායිකව ඉතින් අර ගාතාව කියලා මල් පූජා කරනවා. එතකොට තමයි බෞද්ධයාට හිතට සැනසීමක් එන්නේ. එහෙම නැත්නම් අර පින් අනුමෝදන් කරන්න ඕනේ. දානෙ දුන්නත් වැඩක් නැහැ. අර ට්‍රාන්සැක්ෂන් එක උඩේ නැහැ වගේ අදහසක් තියෙනවා ඒගොල්ලන්ගේ. පින් අනුමෝදන් කරාම තමයි අන්න account එකට received කියලා නේද වැටෙන්නේ. එහෙමම නැහැ. දානෙ පූජා කරානේ, පූජා කරනකොට ඒවට ගිහිල්ලා ඉවරයි, වැටිලා ඉවරයි. අය අලුතෙන් අනුමෝදන් කරන්න දෙයක් නැහැ. ඉතින් එන්නේ විදිහට මේ යථාර්ථය තේරුම් ගැනීම ටිකක් ගොඩදෙනෙට අපහසුයි, අමාරුයි. පින් කරලා අර විදියට දිව්‍ය ලෝකේ යන්න කල්පනා කරනවා. අර විදියට දිව්‍ය මේ සැප සම්පත් ලබන්න කල්පනා කරනවා. ඒ දේවල් හොයාගෙන යන්න උත්සාහ ගන්නවා. එහෙම නැත්නම් අර රූපී බ්‍රහ්ම ලෝක හොයාගෙන යන්න උත්සාහ ගන්නවා. අරූපී බ්‍රහ්ම ලෝක හොයාගෙන යන්න උත්සාහ ගන්නවා. පොඩි ඉඩකඩක් ලැබෙන බව නම් හැබෑව. නිකන් පොඩි විරාමයක්. ඕක මොන විරාමයක්ද? ඕක අපායේ බ්‍රේක් එකක්. අපායේ විරාමයක් තියෙන එච්චරයි ඈ. වෙන මොකුත් නැහැ. අපායේ විරාමයක් ලැබුණයි කියලා අපායෙන් මිදිලාද? එහෙම එකක් නැහෙනි. ආපහු බෙල් එක වදිනවා. ආපහු ඔන්න අපායේ වැඩ කටයුතු පටන් ගන්නවා. මේ තමයි වැඩේ. තිම්බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දෙවිවරු ඉඳලා මැරිලා ගිහිල්ලා නැවත සුගතිය උප්පත්ති ලබන සත්තු මේ නියපිට පස් වගේ මහණෙනි. දෙවිවරු වෙලා ඉඳලා අපි හිතනනේ දෙයියෝ වෙලා ඉඳියාම නම් වැඩේ ගොඩ කියලා. කාලෙකට එන එකක් නෑ කියලා. ඒත් මලහම මහ පොළොව වගේ පස් ප්‍රමාණයක් අපාගත වෙද්දි නියපිට පස් වගේ ප්‍රමාණයක් සුගතිය උප්පත්ති ලබනවා කියලා කියනවා. ඒතර ඒ විදිහේ භයානක ගමනක්. මනුස්සය වෙලා ඉඳලා මොන කතාද? තිරිසන් වෙලා ඉඳලා මොන කතාද? හරි. ඒවා no hope කෙලිම. හරි විදිහ උසස් මානසික මට්ටමක ඉඳලත් කැඩිලා යන්නේ එහෙනම් අර තිරිසන් සතෙක්ගේ මානසික මට්ටම. ඒකෙන් ගැලවිලා උඩට එනවා කියන්නේ කොච්චර දුර්ලභද කියන එක. ඒක තමයි වැඩි. තමයි වැඩි ඔය සත්තුන්ට වැඩි පෙම් බඳින්න එපා. යන්නේම අපායවල වලට මිසක් වෙන දෙයක් නැහැ. ඒක සමාදන් වුණා සමාදන් වෙන කට්ටියත් යන්නේ අපායටම තමයි. හරි. ඔය දැන් ඔය අද කාලේ නූතන යුගයේ ඉන්නේ බල්ලෝ හදන කට්ටිය. ඔය බටේ රටවල් වල එහෙම බල්ලා කියන්නේ නිකන් පෞලේ සමාජිකෙක් වගේ. බල්ලයි මායි. බල්ලත් එක්ක තමයි බුදිය ගන්නෙ. ඉතින් ඔහොම ඔහොම කට්ටි ඉන්නවනේ. ඒක නිකන් අර නිකන් ඒ දවස්වල තිබුණේ අර සුනකවතක්. අර බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා අහන්නේ බල්ලෙක් වගේ වාඩි වෙලා රවුම කැරකිලා වාඩි වෙලා අහනවා භාග්‍යතුන් වහන්ස මම මේ සුනකවතක් පුරණ කෙනෙක්. ඒ මොකද්ද? අර උදේ ඉඳලා හවස වෙනකම් බල්ලෙක්ව සමාදම් වෙලා ඉන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්ස මේ වත පුරලා මම මොන විදියෙ උපත්තියක් ලබනවද? මගේ ආචාර්යවරු නම් කියන්නේ මම දිව්‍ය ලෝකයක උපත්තිය ලබනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා අනේ ඔය ප්‍රශ්නේ අහන්න එපා අප්පා කියලා කියනවා. ඊට පස්සේ ආපහු අහනවා. ආපහු කියනවා. ආපහු අහනවා. තුන්වෙනි පාර ඇහුවාට පස්සේ කියනවා ඉතින් මං ඉතින් උත්තර නොදී ඉඳී දැන් ඉතින් ඇහුවා අහනවා අහනවා බේරෙන්නම් බෑනේ. එහෙනම් මං උත්තර දෙන්නම් කියලා. කියන්නේ මොකද්ද? ඔන්න ඔබ බලු හිතක් වඩනවා. බලු සංකල්ප. බලු සංකල්ප බලු හිත බලු චිත්තයක් වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට ඕක සාර්ථක වුණොත් බල්ල අතර ගිල උප්පත්ති ලැබනවා. අසාර්ථක වුණොත් නිරයට යනවා. ඔන්න ලැබෙන විසඳුම බලු සංකල්ප බලු හිතක් බලු චිත්තයක් වැඩිවීම තුල. එහෙම තමයි කියන්නේ. ඉතින් එන්නේ වගේ දේවල් සමාදන් වෙලා ඒ වගේ දේවල් කර කර ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට ලෝකේ බහුලව බොහෝ දකින්න ලැබෙනවා. නමුත් no hope. ඒ තිරිසන් සතෙක්ගේ මානසික මට්ටම ආයේ උඩට ගන්නවා කියන එක ලේසි නෑ. එහෙම එන්නේ නෑ. ඒක කාටවත් කරන්නත් බෑ. බල්ලා මලා කියලා ගෙදර පින්කම් කරාට පින් දුන්නට වැඩකුත් නෑ. ඉතින් ඒ යථාර්ථය තියෙනවානේ. එතකොට මේ මිනිස්සෙක් විදියට ලැබිච්ච ඉඩකඩ කොහොමද අපි ප්‍රයෝජනෙට ගන්නේ පාවිච්චි කරන්නේ කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. වෙන කෙනෙක් ගැන අපේක්ෂාවක් තියාගන්න බෑ. වෙන කෙනෙකුට උදව් කරන්න බෑ. එහෙම ඉඩකඩක් එහෙම නිදහසක් තියෙන තැනක් නෙමෙයි මේ සංසාර ගමන. ඒක නිසා අන්න මොකද වෙන්නේ? නැවත නැවත මේ යථාර්ථය තේරුම් ගන්න කෙනෙක් මෙන්න මේ හුවමාරුවට ඉඩ දෙනවා කියන අදහස තමයි මම මේ නැවත නැවත කියන්නේ. අර ඕලාරික ජීවිතයට යනවා. ආපහු සක්මනක පරියන්කෙක ඇවිල්ලා රූපී ස්වභාවයක් අරූපී ස්වභාවයක් අත්දකින්නවා. ඒ මේ එකකවත් පළපදියම් නොවන ස්වභාවයක් තුළ අපි Nirodha කියන මේ නිවන පණවන්න පුළුවන් කියන අදහස ගෙන හැර දක්වන්න කැමති. අන්න නැවත නැවත අර එදිනෙදා ජීවිතයට ගියත් සක්මනකට පරියන්කයකට ආවත් රූපී අරූප ස්වභාවයක් දැක්කත් මේ එකකවත් නොවෙනස් වෙන චිහිතක් මේ එකකටවත් නොසැලෙන හිතක් වර්ධනය වුණොත් අන්න ඒක තමයි මේ Nirodhaය කියලා පෙන්නුම් කරන්නේ. එතකොට කියනවා මොකද්ද? Nirodhe ye vimucchanti te jana macchu haino. මෙන්න මේ වගේ පුද්ගලයෝ මොකද වෙන්නේ? ඒගොල්ලෝ Nirodhe මිදීමකට ලක් වෙනවා. ඔවුන් තමයි මාර්යා ඉක්මෝලා යන්නේ. ඔවුන් තමයි මාර්යා ඉක්මෝලා යන්නේ. ඊට පස්සේ කියනවා කායේ නමතන් ධාතුම් පොසෙයිත්වා නිරූපදීන් උපදී පටි නිස්සග්ගං සච්චිකත්වා අනාසෝ දේසීති සම්මා සම්බුද්ධෝ අසෝකං විරජං පදා. මෙන්න මේ විදිහට නිර්පදී නැමැති මේ නිර්වාණ ධාතුව මේ අමෘත ධාතුව කයින් ස්පර්ශ කර උපදීන් දුරලීම කෙලෙස් නැති බව සාක්ෂාත් කිරීම තුළ අන්න මොකද වෙන්නේ? මෙන්න මේ විදිහේ අමෘත පදයක් මේ විදිහේ ශෝක නැති කෙලෙස් නැති ස්වභාවයක් සම්මා සම්බුදුන් දේශනා කරනවා කියලා තමයි මේ කියන්නේ. ඉතින් ක්‍රමානුකූලව අන්න පුහුණු වෙන කෙනෙක්ට අත්දකින්න පුළුවන් ක්‍රමාණුකූලව වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් ඒක කාලය තිස්සේ එදෙනකොට එදෙනකොට මෙන්න තම තමුන්ට මේක විශ්වාසය දිනු වෙනවානේ. මේ ගෙදර දොරේ වැඩ කටයුතු කරත් මේ විදිහට සක්මනක පරියන්කකින් දිහත් නොසැලෙන හිතක් නොසැලෙන ස්වභාවයක් මා තුළ තියෙනවා කියන විශ්වාසය. ඒ විශ්වාසය වර්ධනය වෙන්න ඕනේ ප්‍රතිපදාව හරිනම්. එහෙම නැත්නම් ගෙදර ඒවට ගියාම ප්‍රශ්නේ, රැකී රක්ෂාවට ගියාම පුදුම ද්වේෂයක් ආතතියක්. සක්මනේ පරියන්ක විතරක් මම විවේකයෙන් ඉන්නවා කිව්වොත් තාම කමටහන සුද්ධ වෙලා නැහැ. තාම අර පුනර්භවයකට එන ස්වභාව තමයි ග්‍රහණය කරගෙන ඉන්නේ. සක්මනේ පරියන්කේ මම විවේකයි, හැබැයි එදිනදා ජීවිතයට සාප කරනවා. අර විදියට භාවනා නියෝගී පිරිස ප්‍රියයි, ගෙදර මිනිස්සුට දේශ කරනවා. නොදකින් මේ මිනිහා නිසා තමයි මාව විනාශ වුනේ කියලා ඒකට දේශ කරමින් අර භාවනා නියෝගී කට්ටිය ප්‍රිය කරමින් කල් ගෙවනවා. භාවනා මධ්‍යස්ථානයක් ප්‍රිය කරනවා, අර විදියට රැකියා ස්ථානය අප්‍රියයි. ඉතින් එහෙමනම් කමඨාන් සුද්ධ වෙලා මදි කියලා තමයි කියන්න වෙන්නේ තාම. නේද? අර පුනර්භවයකට එන ස්වභාවයක් තියෙනවා. තියෙනවා තාම. ඉතින් ඔන්න විදිහේ අමුතු කතාවක්. මේක ක්‍රමානුකූලව ටිකෙන් ටික පුරුදු කරගෙන යනකොට මේ සැක සංකා දුරු වෙමින්, ප්‍රශ්න ගැටලු අඩු වෙමින්, අර කොයි දේ මතුවෙලා ආවත් ඒ තුළ විවේකයක් රැකිලා තියෙනවා කියන විශ්වාසය තහවුරු වේවි. අන්න එහෙමනම් අපිට කිව්ව හැකි නිවනට ළඟයි කියලා. ඉතින් ඒක තමයි දර්ශකයක් විදිහට ඉදිරිපත් වෙන්නේ. එහෙම නැතු අර මම අමුතු සමාධියක් ලබනවා, ඒ සමාධිය නිසා මම නිවනට ළඟයි කියලා කිව්වොත් ඒක පිළිගන්න අමාරුයි ඒ දර්ශකය. එහෙම නැත්නම් මම අර හිස් තැනක තමයි වැඩි හරියක් පරියන්ක වෙලාවේ ගත කරන්නේ, ඒක නිසා මම නිවනට ළඟයි කිව්වොත් ඒකත් පිළිගන්න අමාරුයි. ඒ වෙනුවට කියන්නේ මොකද්ද? අර විදියට ඕලාරික කයක් නඩත්තු කරත්, රැකී රක්ෂා ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කරත්, සක්මනක පරියන්කෙක ඉඳියත් නොවෙනස්වන හිතක් මේ තැනත්තාට ලැබෙනවා. ඒක නිකන් අර මහා සමාධි මට්ටමකටත් වැඩිය නිකන් බොහොම නිකන් ප්‍රකෘති මට්ටමක්. ප්‍රකෘති මට්ටමක මේ හිත නොවෙනස්ව තියෙනවා. හොඳ අවදි. හොඳ අවදි, හොඳ හොඳ ප්‍රකෘතියේ ඉන්නේ. නිකන් අර නිකන් ඔක්කොම බ්ලොක් කරලා නිකන් සියල්ල නැති වෙලා ගිහිල්ලා විවේක වෙච්ච එකක් නෙමෙයි. මේ සියල්ල තිවිද්දී ඒ ප්‍රകൃතිය තුළ විවේක වීමක්. ඒ ප්‍රകൃතිය තුළ විවේක වීමක්. ඔන්න ඔය කියන සරල අවදි භාවයට ගොඩ දෙනෙක් කැමති නැහැ. ගොඩ දෙනෙක් කැමති නැහැ. ඒගොල්ලෝ කියනවා නෑ නෑ එහෙම අවදි භාවයක් අපිට වැඩක් නෑ. අපිට ඕනේ අර විදිය ඔක්කොම බ්ලොක් කළා ගියපු අමුතු විදිය අවදි භාවයක් කියලා. නෑ, ඒ එහෙම කම්ප්‍රොමයිස් කිරිල්ලක් නෙමෙයි තියෙන්නේ. ඒ නිකන් ඉන්ද්‍රිය මොට කළා වගේනේ සමාධියෙන් මේ දේවල් වලකාලනවා. වලකාලීම තුල, ආවරණය කිරීම තුල මේ තැනත්ත විවේකයක් අත්දකිනවා. නමුත් ඒක අර සමාධියෙන් වලකාලීමක් තියෙනවනේ එතන. ආවරණය කිරීමක් තියෙනවනේ එක්තරා විදිහක මේ මනසේ හැකියාව මොට කිරීමක් වගේ. ඒ තුල විවේකයක් අත්දකින්න පුළුවන්. නමුත් ඒක නෙමේ නියම නිවන දිහාවට යන ගමන. ඒ වෙනුවට අර සමාධිය පොඩ්ඩක් අඩු වෙනකොට අන්න පරණ කෙලෙස් ගති මතුවෙලා එනවා. කටු ස්වභාවය. කටු ස්වභාවය මතුවෙලා එනවා. ඒකට මුහුණ දෙනවා කියන්නේ හරි වෙහෙසයි. ඒකට මුහුණ දීලා මේක හරහා යනවා, මේ ප්‍රතිපදාවක් වර්ධනය කරගන්නවා, මේ Nirodha දිහාවට ගමන් කරනවා කියන්නේ වෙහෙසයි. ඒකනේ ගොඩ දෙනෙක් කැමති නැත්තේ ඒ පැත්තට. කැමති නැහැ. අර අර පරයන්කේක සක්මනක වුණත් අර සමාධි මට්ටම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔන්න කටු ගතිය එනවා. එංගේ පතේ අපහසුදා දැනෙනවා, ඉතිවිලි මතුවෙලා එනවා, පරණ මතක මතුවෙලා එනවා, ගෙවල් දොරවල් වල ප්‍රශ්න මතුවෙලා එනවා. කියනවා ආපෝ හරිම සෞතුයි මේ පරියන්කේ. කපල ලුණු දැම්මා වගේ ඉන්දියේ කියලා කියනවා. මොකද අර අර නියම Nirodhayak දිහාවට යන ගමනට කැමති නැහැ. ගෙවල් දොරවල් වලින් ඒ රියැලිටි එකෙන් පලා යන්න උත්සාහ ගන්නවා. රැකී රක්ෂා වලින් පලා යන්න උත්සාහ ගන්නවා. නමුත් ඒක නෙමෙයි නියම ක්‍රමවේදේ. ඒ ක්‍රමවේදයේ පාවිච්චි කරන්න ගියොත් අන ලැබිච්ච ඉඩ කඩෙන් උපරිම ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. සැක සංකා තමයි වැඩි වැඩියෙන් වර්ධනය වෙන්නේ. ප්‍රශ්න ගැටලු තමයි වැඩි වැඩියෙන් වර්ධනය වෙන්නේ. ගොඩ දෙනෙක් මේවා යොදා ගන්නවා අනවශ්‍ය ප්‍රශ්න හදා ගන්න. සැක සංකා සඳහා යොදා ගන්නවා. එහෙම හරියට දකින්න පුළුවන්. නිකන් හරි ලස්සන ෆිලෝසොෆිකල් ක්වෙස්චන් සදාගෙන ඒවා ගැන හිත හිත කල්පනා කර කර ඉන්නවා. අපිත් ඉතින් කරනවා තමයි, ඉතින් ඉඳලා ඉරලා නිකන් මෝඩකමට වගේ බොරු කියන්නේ මොකටද. නමුත් ඉතින් ඒක නෙමෙයි නියම යථාර්ථය. ඔය සුසුකි රෝෂි, ඔය ඇමරිකාවට සෙන් අරගෙන ගියපු 19 වෙනි සියවසේ මුල් භාගේ ඒ සුසුකි රෝෂි ඒ සෙන් මාස්ටර් ගෙන් අහනවා, අර අර අපි අහලා පුරුදු අර ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තියෙන, හරි ලස්සන ෆිලෝසොෆිකල් ක්වෙස්චන් එකක්. ඒකේ තියෙන්නේ මේ කවුරුත් මේ මහා වනාන්තරයක අර රූස්ස ගසක් අර ට්‍රී ජයන්ට් කෙනෙක් කඩාගෙන වැටෙනවා. හරිද? අඩි 100 ගණන් උස මහා වෘක්ෂයක් මේක කඩාන වැටෙනවා. ඩිස්කවරි චැනල් එකෙත් තියෙනවා ඒ වගේ ගහක අභාවය කියලා ඩොකියුමෙන්ටරි එකක්. හරි ලස්සනයි. මුළු පලාතක් සමතලා කරගෙන ටික 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 අර වැල් කතු ඇදගෙන ඇදගෙන ගිහිල්ලා මහා විලාපයක්, මහා දෙදරුමක් සහිතව අර ගහ ගිහිල්ලා කැලේ බිම වදිනවා. වටපිටාවේ ගස් කොළනුත් තලාගෙන ගිහිල්ලා. ඒතර ඒක මහා සද්දයක්නේ. ඒතර මේ ෆිලොසොෆිකල් ක්වෙස්චන් එක තමයි අර විදියට ඒ ගහක් කඩා වැටෙනවා, කැලේ ගහක්. හැබැයි මේ හතර දිග්භාගේ කවුරුත් ඉඳියේ නැත්තම්, මේ සද්දේ අහන්න කවුරුත් ඉඳියේ නැත්තම් මේ සද්දයක් නැගුණා වෙනවද? ඔය තමයි අහන ප්‍රශ්නේ. ගහක් කඩාන වැටෙනවා, හැබැයි අහන්න කෙනෙක් නැහැ. එතකොට සද්දයක් නැගුණා වෙනවද? එහොම වුවම මේ පිරිසටත් එක එක විදිහේ අදහස් මතුවෙලා ඉන්නේ නේ. කෙනෙක් කියනවා එහෙම කොහොමද වෙන්නේ, සද්දේ තියෙනවනේ, අහන්න කෙනෙක් ඉඳියේ නැති වුණාට කියලා කියනවා. තව කෙනෙක් මේ මේ ෆිලෝසොෆිකල් ක්වෙස්චන් එකේ අදහස ටිකක් තේරෙනකොට කියනවා, ඉතින් මේ මේ අහන කෙනා මතනේ මේ ලෝකයක් නිර්මාණය වෙන්නේ. අහන කෙනා මත, අහන්න කෙනෙක් නැත්නම් ලෝකයක් තියෙනවා කියලා පැනවුමක් කරන්න බෑ, සද්දයක් තියෙනවා කියලා පැනවුමක් කරන්න බෑ කියලා ඔන්න තව කෙනෙක් කියනවා. තව සමහරු ඔය නොතේරුම් කමෙන් ඉඳද කොහෙද ඔය දෙකටම නැති උත්තරයක් මොකක් හරි එකක් හදා ගන්නවා. කෙසේ නමුත් ඔය ඔය ප්‍රශ්නේ අහනවා අර සෙන් මාස්ටර්ගෙන්. ඔය ප්‍රශ්නේ අරගෙන අපිත් ඔය විදිහට සාකච්ඡා කරලා තියෙනවා මොඩකම් මේ තරම. නමුත් අර සෙන් මාස්ටර් කියන්නේ මොකද්ද? ඕක වැඩක් ඇති ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඕක කතා කරාට තේරුමක් නැහැනේ කියලා කියනවා කෙලින්ම ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ? ඕක නිකන් නිකන් පපංච වලට ඉඩ දීමක් විතරයි. ඕක අපේ ජීවිතවල ප්‍රායෝගිකව අදාළ නැහැ. හරි, ඕක භාවනාවකට ප්‍රතිපදාවකට උපකාර වෙන ප්‍රශ්නයක් නෙමෙයි කියන ප්‍රතික්ෂේප කිරීම තමයි සිද්ධ කරන්නේ. ප්‍රශ්නේ වැඩක් නැහැ නේ, ඔක අදාල් නැහැ නේ කියලා සරලව එක වාක්‍යයකින් ප්‍රතික්ෂේප ගන්නවා. අන්න දහම පැත්තට බරයි ඒ උත්තරේ. මේ මේ සැක සංකා ප්‍රශ්න ගැටළු වර්ධනය කරන්න උපකාර දිය යුතු නැහැ. එන්න එන සැක සංකා ප්‍රශ්න ගැටළු අඩු විය යුතුයි. අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ කතාව සඳහන් වෙන ඔය වගේම එකක්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාවට එනවා ගෝලේ. ඇවිල්ලා මේ ගෝලයා කියනවා, ස්වාමීනි මම මේ යන්න යනවා, ගිහිල්ලා මම තනි වෙලා කැලේකට වෙලා තනි කුටියකට වෙලා භාවනා කරන්න කැමතියි මම. මම මේ පිරිස අතරින් වෙන් වෙලා යන්න කැමතියි. ඔබ වහන්සේගේ ගුරුහරුකමෙන් මිදෙන්න කැමතියි කියලා තමයි මේ කියන්නේ. හරි, දැන් ගුරුවරයෙක් නැතුව මං කල් ගෙවන්න කැමතියි කියන අදහස තමයි දෙන්නේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ මේ නිකං අර විභාග ප්‍රශ්නයක් වගේ ප්‍රශ්නයක් අහනවා. මේ හාමුදුරුවන්ව පාස් කරනවද නැද්ද කියලා තීරණය කරන්න. මොකක්ද අහන ප්‍රශ්නේ? කියනවා මේ 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 රහතන් වහන්සේ, එහෙම නැත්නම් මේ මේ ශාසනයේ උතුම් පුද්ගලයා මරණින් මස්තේ යාට මොකද වෙන්නේ කියලා අහනවා. ඔකත් එන ප්‍රසිද්ධ ෆිලොසොෆිකල් ක්වෙස්චන් එකක් තමයි. මේ රහතන් වහන්සේ එහෙම නැත්නම් මේ මුනිතෙම මරණින් මත්තේ යාගේ එයාට මොකද වෙන්නේ, එයාගේ පැවැත්ම කොයි වගේද? ඔය ඔය දස ප්‍රශ්න කියලා දහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ උත්තර නොදීපු ප්‍රශ්න 10ක් ගැන. අන්න ඒකෙත් ඔය ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තමයි ඕක. මේ උතුම් උත්තම් පුද්ගලයා මේ රහතන් වහන්සේ එයාගේ මරණින් මත්තේ එයාගේ පැවැත්ම කොයි වගේද කියලා. ඇත්තේද නැත්තේද, ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද, ඔන්නෝම කියලා හතරකට කඩලා ওই ප්‍රශ්නේ අහනවා. මේ ප්‍රශ්නේ තමයි අර හාමුදුරන්ගේ අහන්නේ. කාහද කවුද අහන්නේ? සාරිපුත්ත හාමුදුරුවෝ අහන්නේ. ඊට පස්සේ ඇහුවාම මේ ස්වාමීන් වහන්සේ කියනවා අමුතු විදිහේ උත්තරයක් තමයි දෙන්නේ. මේ හේතු ප්‍රත්‍ය නිසා දේවල් තියෙනවා. හේතු ප්‍රත්‍ය නැති වුණාම මේ දේවල් නැති වෙලා යනවා කියනවා. එච්චරයි දෙන පිළිතුර. යම් තාක් හේතු ප්‍රත්‍ය තියෙනවාද, ඒ දේවල් තියෙනවා. හේතු ප්‍රත්‍ය නැති වුණාම නැති වෙනවා කියලා කියනවා. එතකොට අර විදිහට මේ ඇහුවේ එකක් දෙන්නේ වෙන උත්තරයක්. ඒ මොකද්ද මේක? මේ පපංච කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට මේ හතරකම් ප්‍රශ්නයක් ගොඩනගාගෙන කොයි පිළිතුරද හරි කියලා වාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට අන නිකන් අර ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කිරීමක් වගේ දෙයක්, පිළිතුරක් තමයි මේ තුළ සැඟවිලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ අන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ උත්තරේ මත පදනම් වෙලා මේ හාමුදුරුවන්ව පාස් කරනවා. ඔබ සුදුසුයි කියලා තනියම ගිහිල්ලා යන්න. අපි ඉතින් මේ ප්‍රශ්නේ දිගහැරලා එන්න උත්තරයක් දුන්නා නම් අපෝ තව අවුරුදු 10ක්වත් ඉන්න වෙනවා කියලා කියයි. ඒකින්ද බලන්න මේ ප්‍රතිපදාවක් කරගෙන යනකොට තමුන්ගේ ප්‍රශ්න ගැටළු අඩු වෙනවද වැඩි වෙනවද කියලා. වැඩි වෙනවා නම් මොකක් හරි පැටලවිල්ලක් තියෙනවා. සැක සංකා අඩු වෙනවද වැඩි වෙනවද, මේ අනවශ්‍ය දේවල් වලට පපංච කිරිලි අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. ඒ අඩුවීම නම් අපිට දැක දැන ගන්න පුළුවන් වැඩි වැඩියෙන් නිවනක් නිරෝධයක් දිහාවට යන ගමනක් බව. දැන් ඔය ආධුනික කෙනෙක් දිහා බැලුවොත් හරියට ප්‍රශ්න අම්මෝ අහන ප්‍රශ්න තොගයක්. අරක කොහොමද, මේක කොහොමද, මේ කෙලෙස් ස්වභාව කොහොමද අඳුනගන්නේ, පංච නීවරණ මොනවද, මේ රාගයයි ද්වේෂයයි නම් මට අඳුනන්න පුළුවන්, මෝහය කොහොමද අඳුනගන්නේ කියලා ওই විදිය අමුතු අමුතු ප්‍රශ්න අහනවා. নানা પ્રકાર හරි ලස්සන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. එතකොට මේ ප්‍රශ්න වලට දෙන උත්තර ඇහුවොත් කමටහන හරියට සුද්ධ වෙනවා නම් විචිත්‍ර උත්තර නෙමෙයි ඒවට ලැබෙන්නේ. එතකොට ඒ වෙලාවේදී මේ කෙනා අධෛර්යමත් වෙනවා. නිකන් පෝ මේ හාමුදුරුවෝ එක්ක දන්නේ නැද්ද කොහෙද, දන්නේ නැද්ද, දන්නේ නැහැ අතරම. එසේ නමුත් ඒ ප්‍රශ්න වලට උපකාර වෙන ප්‍රශ්න උනන්දු කරන උත්තර නෙමෙයි ලැබෙන්නේ. හරි, ඒ වෙනුවට වෙන මොකද්ද ඕ නිකන් මේ ඔය ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කිරීමක් වගේ පිළිතුරු තමයි ලැබෙන්නේ. එහෙම ලැබෙනකොට අන්න මොකද වෙන්නේ, මේ කෙනා කල්පනා කරනවා මේ මං අහන ප්‍රශ්නේ උත්තර දෙන්නේ නැහැ මේ කියලා නිකන් අධෛර්යමත් වීමක්, යම් කිසි විදියක නුරුස්සනා ගතියක් තමයි මතුවලා එන්නේ. නමුත් මේ ප්‍රතික්ෂේප කිරීම තුළ තියෙන්නේ මොකද්ද? ওই ප්‍රශ්න වලට ආවැඩලා හරියන්නේ නැහැ, ප්‍රතිපදාව කරගෙන යන්න. කරනකොට අන්න ටික උත්තර දීලා නෙමෙයි ප්‍රශ්න අතුරුදහන් වීමක් සිද්ධ වෙනවා. ප්‍රශ්න වලට හේතු කාරණා නැති වෙලා යනවා. ඒක තමයි නියම විසඳුම. එහෙම නැතු උත්තර දීලා ප්‍රශ්න නවත්තන්න පුළුවන් කියලා හිතනවද? උත්තර දීලා ප්‍රශ්න හවර කරන්න පුළුවන් කියලාද? හෙට අරන් එනවා තව ඊට වැඩි ප්‍රශ්න 10ක් අලුතෙන් හදාගෙන. ඒ 10ට උත්තර දුන්නොත් අනිතර 20ක් අරන් එනවා. ඒකෙ හින්දා අපි අහනාන ප්‍රශ්න වලට උත්තර දෙනවා නම් ඒක හරියම විචිත්‍රයි. ඒකට අපේ ලොකු ආකර්ෂණයක් මතුවෙලා එයි. නමුත් අන්න ඒ තුල නිවන තියනවාද කියන ප්‍රශ්නේ මතුවෙනවා. හරි, ගොඩ දෙනෙක් කැමති හරි විචිත්‍ර විදියට ප්‍රශ්න සාකච්ඡා කරනවා නම්, අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් ඒවට හරි කැමති. නමුත් අන්න නිවන දිහාවට දේ දක්කගෙන යන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ගෝලියෝ ටික ගන්න හදාගන්න පුළුවන්. ගෝලියෝ ටික ගන්න හදාගන්න පුළුවන්. මේ තමයි අපේ ගුරුන් වහන්සේ කියලා ගරුනම්බු ලබා ගන්න පුළුවන්. නමුත් නිවන දිහාවට මේ පිරිස යනවාද කියලා ගැහුවොත් කැළම නැහැ. ගුරා සමග කැළම නැහැ. ඒ වෙනුවට වෙන කොහෙදෝ ගිහිල්ලා අර පිරිසත් අතර මං කළා, මේ තැනත්තත් අතර මං වෙලා තමයි නතර වෙන්නේ. ඒකින්ද අහපු ප්‍රශ්නෙට උත්තරය ලැබෙන්නේ නැත්තම් අන්න හරි ෂෝක් ඈ. ඒ තුල තියෙන මොකද්ද අමුතු බණක්. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරය ලැබෙනවා. එහෙම නැත්තම් අර හිතා ගන්න බැරි, තේරුම් ගන්න බැරි උත්තරයක් ලැබෙනවා. උපමාවකින් උත්තරයක් ලැබෙනවා. අන්න එහෙනම් වැඩේ හරි. එහෙනම් වැඩේ හරි. මේ ගතා වූ මේ ප්‍රතිපදාව නිවැරදි. මේ ප්‍රශ්න ගැටලු වලට ආවඩන්නේ නැහැ. මේ සැක සංකා වලට ආවඩන්නේ නැහැ. මොකද හේතුව නිවනක් දිහාවට යනවා නම් ඇත්තටම සැක සංකා ටික ටික අඩු වෙන්න ඕනේ. ප්‍රශ්න ගැටලු ටික ටික අඩු වෙන්න ඕනේ. ඒවා වැඩි වෙනවා නම් වැරදි. අර විදිහට මේ ජීවිතේ ගැන තියෙන ද්වේෂ සහගත ස්වභාවය අඩු වෙන්න ඕනේ. වැඩි වෙනවා නම් වැරදි. රැකී රක්ෂාව වේවා, ගෙවල් දොරවල වේවා, සක්මනක පරියන්කක වේවා, කොහේ ඉඳියත් අනවරත විවේකයක් මේ හිත තුළ තියෙනවා. අන්න එහෙනම් හරි. එහෙනම් හරි. එහෙම නැත්තම් කොහෙදෝ පැටලවිල්ලක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් හිතනවා මේ නිකන් මේ ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක් නිකන් ජීවිතේ පා වෙනවා කියලා. එහෙම දෙයකුත් මම දකින්නේ නැහැ. ජීවිතේ පා වෙනවා නම් ඒක නිකන් කමටහන වැරදිලා මිසක්, එහෙම නැතුව නිකන් මේ ජීවිතය ගැන ද්වේෂයක් මතුවෙන විදිහක් නැහැ. ඒ වෙනුවට මේ නිකන් මේ ලැබිච්ච ඉඩකඩ වැඩි වැඩියෙන් එයා අගය කිරීමක් එයා තුළ මතුවෙන්න ඕනේ. එයා තුළ තියෙන්න ඕනේ ග්‍රැටිටියුඩ් එකක්, ප්‍රතිපදාවක් වැඩෙනවා නම් මේ විදිහේ යම් කිසි විදිහක ග්‍රැටිටියුඩ් එකක් තියෙනවනේ. තමුන්ට ද්වේෂ කරන ස්වභාවයක් තියෙන විදිහක් නැහැ. තමුන් මේ ජීවිතයට ද්වේෂ කරන ස්වභාවයක් තියෙන විදිහක් නැහැ. තමුන් තමුන්ගෙන් පලිගන්නා ස්වභාවයක් තියෙන විදිහක් නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. ඒ වෙනුවට වැඩි වැඩියෙන් මේ ලැබිච්ච ඉඩකඩේ එයා හොඳ ස්ථාවරයි. ඒක අගය කරනවා. හොඳට ජොලියේ ඉන්නවා. එච්චරයි. වෙනමකුත් නැහැ. අන්න ඒ වෙනස වෙනවද කියලා තම තමන් පරීක්ෂා කරන්. ඒ වගේ වෙනසක් වෙනවා නම් සුබ ලකුණු කියලා අපිට කියන්න පුළුවන්. අර නිරෝධය කියන දේ මතුවෙන බවට සලකුණු කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් තම තමන් විමසලා බලන්න කියන අදහසින් අපි අද දවසේ මේ දේශනාව මෙතනින් නතර කරමු.
සාදු සාදු සාදු.
නිරෝෂ් පුතා චැට් එකට ප්‍රශ්නයක් කියවලා තියෙනවා.
එහෙම එහෙම. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ ප්‍රශ්නේ නම් උපාලියංග ලයිට් ඉදපත් කරන්න පුළුවන්ද?
අවසරයි ස්වාමීන් වහන්ස.
හරි.
කෙරුවන් සරණයි කරු ස්වාමීන් වහන්ස, ඕලාරික ස්වභාවයේ රූපී ස්වභාවයේ අරූපී ස්වභාවයේ අතර වෙනසක් නොදකින මට්ටම යනුවෙන් අදහස් කරන්නේ ඒ ඕනෑම ස්වභාවයකට සමහිත පැවැත්වීමද?
සමහිත පවත්වනවා කිව්වොත් නිකන් ඒක නිකන් කරන එකක් වගේ නේද? ඒ වෙනුවට සමහිත පවතිනවා කියලා අපි කියමු. නේ? මේ ඕලාරික ස්වභාවයක්, රූපී ස්වභාවයක්, අරූපී ස්වභාවයක්. ඔය දිනදා ජීවිතයේ සක්මනක පරයන්කක ඉඳියත්, රැකී රක්ෂාවක ඉඳියත්, ගෙවල් දොරවල්වල දරුවන්ගේ කටයුතු කරමින් ඉඳියත්, මේ කොයි දේ තුලත් විවේක මනසක් පවතිනවා නම් ඒක ඉන්ටෙන්ෂනලි කරන්න අමාරුයි, නිකන් බලහත්කාරයෙන් කරන්න අමාරුයි. ලැබිච්ච ප්‍රතිපදාවේ කරන ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදිහට තේරෙනවා මේ කොයි දේ ඉඳියත් මගේ මනස තුල විවේකයක් රැඳිලා තියෙනවා කියලා. අන්න ඒ විවේකයේ තියෙනවා නම් අපිට ඒක සුබ ලකුණක් කියලා කිව්වේ හැකි. එයාට සක්මනේ ඉඳියත්, පරියන්ක ඉඳියත්, එදිනෙදා ජීවිතේ ඉඳියත් වෙනසක් නැහැ. හොඳ අවදි භාවයක විවේක මනසක වැඩිපුර කල් ගෙවන්න පුළුවන්. අපි හිතමු එහෙම නැහැ කියලා ගොඩ දෙනෙත්ට. එහෙම නැහැ කියලා හිතමුකෝ. අපි හිතමු රැකී රක්ෂාවට ගියහම ද්වේෂය තමයි තියෙන්නේ. කෙනේ සඳුද උදේ 8ත් 9ත් අතර තමයි හાર્ට් ඇටැක් එකක් එන්න තියෙන වැඩිම ඉඩකඩ. ඒක මොකද වර්ක් වීක් එකක පටන් ගැනීම එතන තියෙන්නේ. හරිද? එතකොට ද්වේෂය තමයි තියෙන්නේ. ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කරනවා නමුත් ද්වේෂෙන් කරන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට ඒකම කමටහනක් කරගන්න වෙනවා ඉතින්. රස්සාවට යනකොට බලන්න මේ රස්සාවට යන මානසිකත්වය මොන වගේද කියලා. සිහිය පීඩවාගෙන මේ වැඩ කටයුතු කරන්න. ගෙදර දොරේ වැඩ කටයුතු කරනකොට මේ මානසිකත්වය මොන වගේද කියලා බලන්න. සිහිය පීඩවාගෙන මේ වැඩ කටයුතු කරන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඒක මහා කටුගතියක්. කටුගතියක් වුණාට ඒ කටුගතිය හරහා නැවත නැවත භාවනාවක් පුහුණුවක් වැඩිම තුල අන්නේ අර තේරෙනවා ගෙදර ඉඳියත් රැකී රක්ෂාවට ගියත් සක්මනක පරියන්කක ඉඳියත් විවේක මනසක් සහිතව කටයුතු කරන්න පුළුවන්. පොඩි උස් පහත් වීම ආවත් පොඩ පොඩ එහෙම වෙනවා. අර ඩාං වෙනවා, ඩූං වෙනවා, ඒක ගණන් ගන්න එපා. නමුත් සාපේක්ෂ විවේකයක් වැඩි වැඩියෙන් වර්ධනය වෙනවා කියලා. ඉතින් ඒක හොඳ සලකුණක්. ඒක හොඳ දර්ශකයක් කියලා අපිට කිව්ව හැකියි.
සාදු 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 එහෙමනම් අද දින අපි වෙනුවෙන් කරුණාවෙන් ඒ ධර්ම කුසල ස්වාමීන් වහන්සේට ඒ නිර්වාණ අවබෝධය සඳහාමත් මේ පින් හේතු ආසනාව වේවා යන දිස්ථානෙන් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි. හරි.
සාදු සාදු ඕකාස වන්දාමි බන්ති
සකි හන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං පච්චයං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
සාදු සාදු ඕකාස කමාමි බන්තේ
සුඛේ හොන්තු
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හොන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හොන්තු අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සපත්තේ හැම දිනටම තෙරුවන් සරණයි.